නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දරසන හැමදෙනාටම අදත් අපි අධිචිත්ත සික්ඛා දේශනා මාලාවේ තවත් එක් දේශනාවක් සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ගිය වතාවේ අපිට අර අවසාන භාගයේ විදුලිය යන හිටීම නිසා සම්පූර්ණ කරගන්න බැරි වුණා. නමුත් මං හිතන්නේ ඒක අප්ලෝඩ් කරන්නේ දෙකනේ. ඔය ඒක YouTube එකේ දාලා ඇති. ඒක මං හිතනවා අවශ්‍යයි බලා ගන්නට ඇති කියලා. ඒකේ මේ අවසාන කොටසේ ඇත්තටම අපි කතා කරේ ඒකෝපි හුත්වා බහුදා හෝති කියන ඉරදිය එක්කෙනෙක් වෙලා ඉඳලා බොහෝ අය බවට පත් වෙනවා. ඒකෙන් සාමාන්‍යයෙන් විවරණය කරලා තියෙන්නේ එක්කෙනෙක් වෙලා හිටපු කෙනෙක් තමන් විසින් නිර්මාණය කරපු රූප ඉදිරියේහි සක්මන්නාදී සිද්ධ කරනවා නම් ඒක තමයි ඒකෝපි හුත්වා බහුදා හෝති කියලා කියන්නේ. ඒක සරල වශයෙන් ගත්තොත් තමන් එක්කෙනෙක් වෙලා බොහෝ අය බවට පත් වෙනවා කියන එකයි කියලා තියෙන්නේ. ඉතින් ඒක තමයි එතන අදහස් කරලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඒකෙදි කරන්නට තියෙන්නේ තමන් පටවි කසිනේට සමවැදිලා තමන් බඳු රූප නැත්තම් ඒ වගේ අය හැදේවා කියලා අදිෂ්ඨාන කිරීම. එතකොට තමන් බඳුම රූපයක් හැදෙනවා. ඊට පස්සේ වෙන්නේ ඒක අපි තමන් ඉරිදිමතා කරන වැඩ ටිකම ඒ රූපයත් කරන්නට කරනවා. එතකොට දැන් උදාහරණ අත ඉස්සුවොත් එයත් අත උස්සනවා. මම ඉඳගත්තුත් එයත් ඉඳ ගන්නවා. ඒක ඩුප්ලිකේට් කිරීමක් සිද්ධ වෙනවා. බැරි වෙලා හරි වෙනස් රූප තියෙන අය නිර්මාණය කිරීමට හෝ වෙනස් වැඩ කරන අය නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා අදිෂ්ඨානය කරන්නට ඕනේ. මෙතෙන් මෙපමණ අය මේ වගේ රූප ඇත්තෝ වේවා, මෙපමණක් අය මෙවන් ක්‍රියාවන් සිද්ධ කරාව, සමහරු ධර්මයේ සජ්ජායනා කරාවා, පඬු ගසාවා, මේ සිවුරු හෝදාවා, මසාවා, මිදුලතු ගානවා, ඒ වගේ වැඩ කරන්න කියලා අදිෂ්ඨාන කරාම ඒ කට්ටිය ඒ අදාළ ක්‍රියාවන් සිද්ධ කරනවා. ඉතින් ওই විදිහට ඒක එක එක විදිහට නැත්නම් එහෙම අදිෂ්ඨානයක් කරේ නැත්නම් තමන් හා සමානම රූපයක් තමයි නිර්මාණය වෙන්නේ. බහුලෝ හෝමි කියලා හිතුවම බොහෝ දෙනා වෙම්වා කියලා. සහ ඒ කට්ටියත් තම තමන් සිදු කරන ක්‍රියාවම තමයි අඩුවක් නැතුව සිද්ධ කරන්නේ. ඒකෙදි මේ 19 වෙනි පිටුවෙන් අන්තිම හරිය තමයි මම හිතන්නේ ඒක ලයිට් ගියේ වෙලාවේ ඒක අපි අවසානයේ කියොත් එහෙම ඉඳින් නිර්මාණය කරන ඒකේ මතක් කරොත් එහෙම ඉස්සලම කරන්නේ පාදකද්යයන්ට සමවදිනවා. ඒකෙන් නැගී සිටලා බහුලෝ හෝමි කියලා බොහෝ අය වෙම්වා කියලා අදිෂ්ඨාන කරනවා. ඊට පස්සේ නැවත පාදකද්යයන්ට සමවදිනවා. නැවත අදිෂ්ඨානය කරනවා. ඒ අදිෂ්ඨානයෙන් ඒක සිද්ධ වෙනවා. 100ක් 1000ක් කියලා හිතුවොත් ඒ ප්‍රමාණය සිද්ධ වෙනවා. ලොකු ප්‍රමාණයක් ඒක. ලොකු ප්‍රමාණයක්. එතකොට ඔකේ එක ප්‍රායෝගික ප්‍රශ්නයක් අපේ සයිනාසික කෙනෙක් අපි පිස්කෝල් මේ ආරණ්‍ය උගන්වනකොට ඇති වුණා. මේ දැන් උදාහරණයකට අපි නිර්මාණය කරා කියනකෝ 1000 දෙනෙක් 10 දිනක් නිර්මාණය කරා කියනවා. ඊළඟට මම ගිහිල්ලා පුටුවක ඉඳ ගන්න. එතකොට උන්වහන්සේ ගහ ප්‍රශ්න තමයි කොහොමද අනිත් කය කරන්නේ? ඒකටත් පුටුවල ඉඳ ගන්නවද? ඒකටත් පුටුවක් මැවෙනවද? ඒකට නැත්තම් බිම ඉඳ ගන්නවද? ඒක හරි සාධාරණ ප්‍රශ්නයක්. මොකද උන්වහන්සේගේ තර්කය උනේ මේ යම් යම් ක්‍රියාවල් සිද්ධ කරන්නට එතන භෞතිකමය අවශ්‍යතා ටිකක් තියෙන්නට ඕනේ. ඒතර ඒ වගේ තවත් භෞතික වස්තුවක් දැන් පුටුවක් ඉඳ ගන්නකොට අපි යම් කිසි ඉරියව්වක් තියෙන උදාහරණයකට පුටුවක ඉඳන් ඉන්නකොට අපි මෙහෙම ඒකේ පුටුව අයින් කරොත් අපේ ඉරියව්ව හරි අමුතු ඉරියව්වක්. ඒතර ඒ ක්‍රමයෙන් දෙයා ඉන්නේ එතන. ඉඳගෙන පොළවේ ඉඳ ගැනීම පොළවේ නිදා ගැනීම කියන එක නම් හරි ඒක වෙන්නට ප්‍රශ්නයක් නෑ. ඒක කරන්නට පුළුවන්. අපි හිතමු යා උස තැනක හිටියොත් එයා එතන ඉඳ මේවා කරගන්න. පුටුවක ඉඳ ගන්නවා වගේ සිද්ධියක් ආවොත් ඒතර ඉරියව්ව කොහොමද කියන ප්‍රශ්නය ආව. ඒක ඇත්තටම හොඳ ගැටලුවක්. ඒක උත්තර දෙන්න ක්‍රමයක් මට නැහැ. මොකද ඒක එහෙනම් ප්‍රායෝගිකව කරලා ඒ මට්ටම අත්දකින්නට ඕනේ කවුරු හරි කොහොමද එතන සිද්ධ වෙන්නේ කියලා. එක්කෝ යා බිම ඉඳගත්තොත් ඒ ඉරියව වෙනස් වෙනවා. දැන් යෝගියා පුටු ඉඳගත්තොත් එයාගේ පිටිපස්ස කොටස කකුල් ටික තියෙන ක්‍රමයක් තියෙනවනේ. ඒතර ඉරිදීයෙන් හැදෙන කෙනත් ඒ ස්වරූපයෙන්ම තමයි ඉන්න ඕනේ. ඒතර ඒ අවකාශය ඉන්න වෙනවා. ඒතර එයා පුටුවක් නැතුව ඒ ස්වරූපයෙන් වාඩි වෙනවද? එහෙම වෙන්න පුළුවන්. ඒකත් බැරි කමක් නැහැ. ඉතින් ওই විදිහට එතන පොඩි ප්‍රායෝගික විස්තර කර ගැනීම පහසුතාවක් තියෙනවා. නමුත් මේකේ හැටියට කරන දේවල් සියල්ල සිද්ධ කරනවා. ඉතින් වැදගත් වෙන එක තමයි පාදකද්දයන්ට සමවදිනවා. ඒ නැගී සිටලා අදිෂ්ඨාන කරලා නැවත පාදකද්දයන්ට සමවැදිලා නැවත අදිෂ්ඨානයක් කරනවා. පළවෙනි අදිෂ්ඨානයට කියන පරිකර්මය කියලා. දෙවෙනි අදිෂ්ඨානයේදී සිත් හතරක් හෝ පහක් ගහපත් තුනක් හෝ හතරක් ගිහිල්ලා ජවන සිත් අදි සිතක් පහළන එකෙන් අභිඥාවෙන් සිතේකට අදිෂ්ඨාන චිත්තය කියලා කියනවා. ඉඳින් බලමු අපි 19 පිටු අන්තිමට. ඉඳින් නිර්මාණය කරනු ලබන රූපවල ස්වභාවය සහ ක්‍රියාවන් පිළිබඳ විශේෂ නියමයක් නොකොට නිර්මාණය කරනු ලැබේ නම් සියලු නිර්මිත රූප ඉරිදිමතා බඳු වේ. සිටීම් හිඳීම් ආදී ඉරියාපත හෝ කතා කිරීම නිහඬවීම ආදී ක්‍රියාවන් හෝ යමක් යමක් ඉරිදිමතා කරයිද ඒ නිර්මිත රූපවල් සියල්ලද ඒ ඒ ක්‍රියාවම සිදු කරයි. ඉනි නිර්මාණය කරන ලබන රූප නානා ස්වරූප සහ නානා ක්‍රියාමන් සිදු කරන දේ කිරීමට කැමති වේ නම් උදාහරණයකට සමහරෙක් ප්‍රථම වයසෙහි සමහරෙක් මධ්‍යම වයසෙහි සමහරෙක් පස්චිම වයසෙහි සමහරෙක් දිග කෙස් ඇතිව සමහරෙක් බාගට මුඩු කරනද කෙස් ඇතිව හිස ඇතිව සමහරෙක් සම්පූර්ණයෙන් මුඩු කරනද හිස් ඇතිව සමහරෙක් ඉඳුණු කෙස් සහ නොඉඳුණු කෙස් මිශ්‍ර කෙස් ඇතිව සමහරෙක් අඩක් රක්තවන්නෝ සිවුරු ඇතුව සමහරෙක් පඬුවන් සිවුරු ඇතුව සමහරෙක් ධර්මයේ දේශනා කරන සමහරෙක් ප්‍රශ්න විචාරන සමහරෙක් සිවුරු පඬුපවන සමහරෙක් සිවුරු මසන යන ආදී ලෙසට නානා ස්වරූප සහ නානා ක්‍රියාවන් කරන රූප මැවීමට අවශ්‍ය නම් ඒ සඳහා සුදුසු පරිදි අදිෂ්ඨානය කළ යුතුයි. පැහැදිලි. එතකොට වෙනම අදිෂ්ඨාන කරන්න මෙතනද ඒ සඳහා යෝගියා පාදකද්දයන්ට සමවැදී නැගී සිට මෙපමණක් භික්ෂූහු ප්‍රථම වයසෙහි වෙත්වා මෙපමණක් භික්ෂූහු මධ්‍යම වයසෙහි වෙත්වා මෙපමණක් භික්ෂුහු ධර්මයේ දේශනා කරත්වා මෙපමණක් භික්ෂුහු සිවුරු පඬු පවත්වා යනාදී ලෙසට පරිකරම කොට නැවත පාදක අධ්‍යයනට සමවැදී ඉන් නැගී සිට අදිෂ්ඨාන කළ යුතුයි. එතකොට කරන කරන අදිෂ්ඨානයක් වාරා මේක සිද්ධ වෙනවා. අදිෂ්ඨාන චිත්තය සමගම සිතූ සිතූ පරිදි වේ. හරි නේද? එතකොට වෙන වෙනම අදිෂ්ඨාන කරන්නට වෙනවා. වෙන වෙනම පරිකරම ගැන ඒ හැම එකටම පාදක අධ්‍යයන සමවැදින්න ඕනේ කියන එක නෙවෙයි. එකපාරක් පාදක අධ්‍යයන සමවැදිලා අපි තුන් පහක් තුන පහම හිතුවා නවත පාදක අධ්‍යයන සම්බන්ධලා ඒ පහ හිතුවම සිද්ධ වෙන්නට ඕනේ. ඊට පස්සේ නම් බහුදාපි හුත්වා ඒකෝ හෝති කියන පාඩය. ඒකෝපි හුත්වා බහුදා හෝති කියලා කියන්නේ එක්කෙනෙක් වෙලා ඉඳලා බොහෝ අය වෙනවා කියන එක. බහුදාපි හුත්වා ඒකෝ හෝමි කියලා කියන්නේ ඒකෝ හෝති කියලා කියන්නේ බොහෝ අය වෙලා ඉඳලා ආපෝ එක්කෙනෙක් වෙනවා කියන එක. එකෙන් අදහස් කරන්නේ ඔක්කොම ටික එක තැනකට මර්ජ් වෙනවා එකක් නෙවෙයි. දැන් සමහරලාට හිතෙන්නට පුළුවන් අර රෙප්ලිකා එක වගේ දැන් මෙතන යෝගියා ඉන්නවා නම් මේ යෝගියාගෙන් මෙහෙම මෙහෙම අර කට්ටිය එළියට ගිහිල්ලා අර ඔය චිත්‍රපටල තියෙන වගේ එහෙම හැදෙන එකක් නෙවෙයි මේක. මෙයා අදිෂ්ඨාන කරන් බාහිර එක නිර්මාණය වෙනවා. බාහිර තමයි ඒක නිර්මාණය වෙන්නේ. හස් මේ රූපය හැදෙන්නේ. ඒ වගේ බාහිර යෝගීන්ට අවශ්‍ය නම් වෙනත් රූප උනත් නිර්මාණය කරගන්න පුළුවන්. හස්තියෙක්, අශ්වයෙක්, අර ධම්මදින්න ස්වාමීන් වහන්සේ ගුරුවරයා කරගත්තේ හස්තියෙක් නිර්මාණය කරලා ඒ හස්තිය තමන්ගේ තැන විදිහට හැදුවා. තවත් ස්වාමීන් වහන්සේගේ නෙළුම් මලක් නිර්මාණය කරලා ඒක උඩ දිව්‍යාංගනාවක ස්ත්‍රියක් නටනවා කියලා හදන්න කිව්වා. ඒකට උනාසුව එක දිහා බලන් ඉන්නට කියලා ගුරුවරු දෙන්නට උපදෙස් දෙකක් දුන්නානේ. ඒකට එක්කෙනෙක් ඒ නාටිකාංගනාව වෙතට ඇදිලා යන්න පටන් ගත්තා රාගය හේතු කරගෙන. අනිත් ස්වාමීන් වහන්සේ බය දුවන්න පටන් ගත්තා. ඒතර ඒ දිනටම රහත් වෙලා තිබුණා. ඉතින් ඒ දිනම රහත් කෙරුවා ධම්මදින්න ස්වාමීන් වහන්සේ. ඉතින් කොහොම හරි දැන් බොහෝ අය නිර්මාණය කළ තියෙනකොට බහුදාපි හුත්වා ඒකෝ හෝති. ඒතර මේ බහු මේ ඉරිදීදී මේ දෙවෙනි එකේදී පළවෙනි ස්ටෙප් එක කරලා තියෙනට. මොකද දැන් එක්කෙනෙක් මෙතන ඉන්න තිස්ස කියන භික්ෂුන් වහන්සේගේ රෙප්ලිකාස්ව හැදිලා තිනවා කියන්නේ මෙයා ඉරිදිමත්ෙක් වෙන්නට එපැයි. වෙන කෙනෙක් හැදුව කතාවක් නෙවෙයි මෙතන කියන්නේ. එයා ඉරිදිමත්ෙක් වෙලා ඉන්නතර එයා බොහෝ දිනක් ඉඳලා ඒ වගේ බොහෝ දිනක් එතන ඉන්නවා. දැන් ඒ ඔක්කොම ටික හකුලුවා ගැනීමක් මේ කරන්නේ. හකුලුවා ගන්නවා කියලා කියන්නේ ඒක අතුරුදහන් කරගන්නවා. එතකොට බහුදා හුත්වා මේ තමයි බොහෝ අය බහු. හරි බොහෝ වෙලා ඒකෝ හෝති. හරිනේ එක්කෙනෙක් බවට පත් වෙනවා. ඉස්සල්ලා උනේ එතකොට මෙන්න මේ ඔක්කොම නැති වෙනවා. ඩිසපියර් වෙනවා. ඉතින් මේ ඔරිජිනල් නැත්තම් ඒ යෝගියා බවට පත් වෙනවා. ඒක තමයි බහුදා හුත්වා ඒකෝ හෝති කියලා කියන්නේ. බොහෝ අයකුව සිට එක් අයකු වීමටද කියන ලද පරිදි කළ යුතුය. පාදක ධ්‍යානට සමවැදී නැගී සිට ඒකෝ හෝමිකය අවදිෂ්ඨාන කොට පරිකර්ම කොට නැවත පාදකද යන සමයේදී නැගී සිටිය යුතුය. නැවත ඒ කොහොමිකයා මනෝද්වාරා වජන සිතින් ආවර්ජනා කොට පරිකර්ම උපචාර අනුලෝම සහ ගෝත්‍ර භූ සිත්වලට පසුව පහළ වෙන අභිඤ්ඤා සිතෙන් අදිෂ්ඨාන කළ කල්ලි බොහෝ අයකුව සිටි සිට එක්කයිකු වේ. ඒක සිද්ධ වෙනවා. මෙසේ අභිඤ්ඤාවෙන් එක්කයිකු වන්නේ පෙර බොහෝ අයකුව සිටි යෝගියෙක් අදිෂ්ඨාන කරනද කාලයට පෙර නැවත එක්කයිකු වීමට අවශ්‍ය විටකදී. නැත්නම් උදාහරණයකට හිතනවා මේ උදේ වරුවේ 10 දිනක් හදලා ඒක ඇත්තම ඒකේ තියෙන ප්‍රයෝජනේ තමයි මොකටද මේක කරන්න කියලා ඇහුවොත් එකක් අනිත් අය මවිත කරවන්න ඉර්ධියට කරන්නට පුළුවන්. ඒක බුදුරජාණන් වහන්සේ කළා යමක මහා ප්‍රාතිහාරයේ සිද්ධ කරනකොට. අනිත් එක තමයි ඇත්තම ප්‍රායෝගිකව ගත්තා මේකේ වැඩ කරව ගන්නට පුළුවන්. තමන්ගේ වැඩ. ඒ කියන්නේ ඒක භෞතිකව වැඩේ කරනවා එතකොට. දැන් තමන්ට තියෙන භවනා කරන්නට නම් නැත්නම් තමන්ට පොතක් කියවන්නට නම් උගන්නන්නට නම් මේ වෙලාවේ වටේ පිටේ සුද්ධ කරගන්නට ඕනේ. ඒක තමන්ට පුළුවන් අදිෂ්ඨාන කරලා මේ නිර්මිතරුවෙන් මේ වත්ත නැත්නම් මේ කැල්ල අතුගාවා කියලා අදිෂ්ඨාන කරලා තමන්ට වැඩේ කරගන්න. ඒක අතුගාව. ඒතර මේක හරියට ඇත්තරම ගත්තම ලොකු ප්‍රයෝජනවත් ඉදිරිමතට. ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. සිවුර හොදන්න නිර්මිතරුවට දීලා තමන් දානවල ඒ කරන්නට පුළුවන්. ඉතින් එකපාරක් ඔය බුරුම රටේ ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ කතා ප්‍රවෘත්තියක තියෙනවා. මේ තාම උගත් වික්ෂුන් වහන්සේ කෙනෙක්, උන්වහන්සේට දැනගන්න ලැබෙනවා තවත් ප්‍රතිපත්තිකාමී ස්වාමීන් වහන්සේ කෙනෙක් උසස් මේ අභිඥාලාභී ඉර්ධිමන්තෙක් කියලා දැනගන්නවා. ඒ නිසා උන්වහන්සේ නිකන් චෙක් කරන්න බලන්න උන්වහන්සේ හම් වෙන්න යනවා. මේ පොතේ ලියලා තියෙන කතාවක්. ඊට පස්සේ ගියාම එළියේ ස්වාමීන් වහන්සේ කෙනෙක් අතුගගා ඉන්නවා මිදුල. ඊට පස්සේ මේ උන්වහන්සේ මොනවද අහනවා, අහවලා කෝ කියලා. ඒක නිසා උන්වහන්සේ උගන්වනවා කියලා උත්තර දෙනවා. උගන්වනවා කියලා උත්තර දෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ටිකක් වෙලාම උන්වහන්සේ අතුලේ ඉන්නවා, එළියේ ඉන්නවා. ඒ ටික වෙලාවකින් සාමනීර ස්වාමීන් වහන්සේලා එළියට එනවා. එළියට ආවට පස්සේ උන්වහන්සේ අතුලට යනවා. මේ උගත් සංසති කියාම කියන්නේ ඒ දැන් උගන්න හිටිය උන්වහන්සේ උන්වහන්සේ අතුරට යනකොට එළිය අතුගාගා හිටපු කෙනාම තමයි ඇතුළේ. නේ? එතකොට ඉතින් අද මේක ටෙක්නිකලි බැලුවොත් අතුගාන්න කියලා කතා කරන්නත් අදිෂ්ඨානයක් කරන්න. ඒ කවුරුරැ හවොත් එහෙම උගන්නනවා කියන ඒ අදිෂ්ඨානයක් දෙක තුනක් ක්‍රියා දෙක තුනක් කරන්න පුළුවන් ඇති. එතකොට මේ වගේ අදිෂ්ඨාන කිහිපයක් කරලා එයා පිහිටවන්නට ඇති. මෙහෙම ඇහුවොත් මෙහෙම උත්තර දෙන්න කියලා. ඉතින් ඊට පස්සේ කොහොම හරි ඒක මන්දනයකේ මේ සත්‍ය අසත්‍යතාවයේ කෙසේද කියන එක. ඒතර අර ස්වාමීන් වහන්සේකින් කියනවා මුන්නහන්සේ තමයි උන්වහන්සේගේ නිර්මිත රුවක් තමයි මේ අතුගගා හිටියේ. ඉතින් සමහරට මේ ස්වාමීන් වහන්සේ එන බව දැනගෙන ඒක හැඟෙව්වා වෙන්නට පුළුවන් මේ උගත් භික්ෂුන් වහන්සේට. ඉතින් කෙසේ නමුත් ඒක ඒකෙන් අවගත්ත මට ගන්න තිබි මම අදහස කරගත්තේ ඒ කතාව සත්‍ය වේවා මොකක් හරි ඒක ඒතරතර වෙනම තිබ්බට මේ වැඩේ කරගන්නට පුළුවන්. උන්වහන්සේ උගන්න ඉන්නකොට එළිය අතුගාන වැඩේ කරලා තියෙනවා. ඒත් භෞතිකව යමක් සිද්ධ වෙනවා එතනදී. භෞතිකව යමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ තමන්ගේ රොබෝ කෙනෙක් අරගෙන එතන එයාට මේක ක්ලීඩ් කරන්න දීලා අපි වැඩක් කරනවා වගේ සිද්ධියක්. ඒ රුවට සංවේදනා නැහැ. එයා ඉන්ද්‍රිය නැහැ. එයාගේ ජීවිත ඉන්ද්‍රිය නැහැ එතන. එයාගේ අසකරණ ආසාදී මේවා තිබුණට පෙනීම් දැනීම් ආදී සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිකන් හරියට අර අපේ ගත්තොත් එහෙම ෆිලොසොෆි වල තියෙන zombi කියලා එකක්. zombi කියන එකේ තේරුම දැන් ඔය චිත්‍රපටි වල ඉන්න මිනිමස් කන zombi කියන අර බාගෙට මැදිච්ච වගේ අමුතු සතෙක් ඉන්නවනේ අවිල්ල මිනිසුන්ගේ ඔළුව කන මොලේ කන නැත්තම් ඒ එයාගේ ඉන්ෆෙක්ට් වුනාම අපිත් zombi කෙනෙක් වෙන ඔය කතාවක් මේ චිත්‍රපටි තියෙනවනේ. එහෙම එකක් ගැන නෙමෙයි මෙතන philosophical zombi කියලා කියන්නේ. zombi කියන එකේ තේරුම තමන් වගේම රූපයක්. තමන් වගේමයි රූපය. ඒ සියලු ඉන්ටරැක්ෂන් සිද්ධ කරනවා යා. ඒ කියන්නේ උදාහරණයකට යා කතා කරනවා. යා ඒ සියලු වැඩ සිද්ධ කරනවා. සියලු ප්‍රතිචාර දක්වනවා. හැබැයි යාට ක්වාලියා එක නැහැ. ඒ කියන්නේ යාට දැනෙන්නේ නැහැ. යාට එක්ස්පීරියන්ස් එකක් නැහැ. ඒක අද කාලේ අපි ගන්නේ රොබෝ ගන්නෙ. රොබෝට් කෙනෙක්ට යා ඒ සියලු වැඩ හොඳම හයිටෙක් රොබෝ කෙනෙක් ගත්තොත් එහෙම යා අද මිනිහෙට අද කියන්න පුළුවන් මේ රොබෝද නැද්ද කියලා. නමුත් අපි හිතමු ගොඩාක් තාක්ෂණයේ දියුණු වෙලා එයාගේ ස්කින් ශරීරය පවා අපේ වගේ හදලා මොකක්රිය මනුස්ස ශරීරයක් දාගෙන මොකක්ර අපිට පොසිබලි හොඳම රූපයක් හදනවා තමන් වගේම අය අඳුරගන්න බෑ බාහිරට. එහෙම තත්ත්වයකට ප්‍රැක්ටිකලි යනවා නේද කියනවාද අපි හයිපොතටිකලි පුළුවන් ඉට්ස් පොසිබල් thing නේ. ඒක ඉමේජින් කරන්න පුළුවන් දෙයක්. එතකොට ඉමේජින් කරන්න බැරි දේවල් තියෙනවා. ත්‍රිකෝණාකාර චතුරස්‍රය කියන එක හිතන්න බැරි එකක්. ඒක ඉම්පොසිබල් කියලා කියන. නමුත් මම වගේම තව රොබෝ කෙනෙක් ඒ වගේම හදනවා කියන එක අපිට හිතන්න පුළුවන්. හිතන්න පුළුවන් කියන්නේ පොසිබිලිටි කියන්නේ ඒක බිය හැකි දෙයක්. එතකොට ඒ එහෙම එකක් හැදුවොත් එයා මම කරනවා වගේම වැඩ ටික කරාට කතා කරනවා ඒ ටික කරනවා. නමුත් දැන් මම කතා කරනකොට හිත ඇතුලේ වැඩ කරනවා මේ යම් සිතිවිලි ටිකක්. මෙහෙම මෙහෙම වෙන්නට ඕනේ කියලා ඒ මොකක් හරි අදහස් ටිකක් හිතට දෙනවා. මෙහෙම කිව්වොත් හරි මෙහෙම කිව්වොත් හරි කියලා ඊට පස්සේ ප්‍රීතිය නැත්තම් ඒ වෙලාවේ තියෙනවා නම් දෝමනස්සය සාංක මොකක් හරි ඒ ඔක්කොම එක තමයි මේ කතා ටික යන්නේ. අපි තරහෙන් කතා කරොත් එහෙම එතන තියෙන ද්වේෂය ආදී රෞද්‍ර ගතිය ඊට පස්සේ කරුණායෙන් මෛත්‍රියෙන් කතා කරොත් ඒකේ තියෙන කරුණා මෛත්‍රිය සහ රාගයෙන් කතා කරොත් ඒකේ තියෙන රාගික ගති මේ ඔක්කොම ඒකේ ගැබ් වෙලා තියෙනවා. ඒ එක්ස්පීරියන්ස් එක තමන්ට ලැබෙනවා. ඒ කතා කරනකොට. ඉතින් අතනදී ඒ වචන ටිකම අපි තමු බනිනවා කියලා කාට හරි. ඒත් රොබෝට් බනිනවා. මම වගේම රොබෝ කෙනෙක් බනිනවා. මාත් බන. හැබැයි මට දැනෙන ඒ ද්වේෂය නැත්තම් ඒ දැනෙන අමිහිර දෝමනස්සය කියන ඒ වින්දනය මෙයාට ලැබෙන්නේ නැහැ. එයාට ලැබෙන්නේ නැහැ. ඒක කෝලිය එක අපි කියනවා කොන්ෂස්නස් කියලා. ඒක ලොකු මාත්‍රකාවක් නිසා. නමුත් ඒ දැනෙන දැනීම වින්දනය සංවේදනය අභ්‍යන්තරේ සබ්ජෙක්ටිව් එක්ස්පීරියන්ස් එක එයාට නැහැ. ඒතර එහෙම කෙනෙක්ට තමයි zombie කියලා කියන්නේ අපි. ඒතර zombie කෙනෙක් පුළුවන් නම් possible නම් ඒ කියන්නේ කතා කරනවා කටයුතු කරනවා අපි වගේම හැබැයි මට තියෙනවා subjective කියන experience එකක් එයාට නැහැ. ඒකෙන් කියන්නේ රූපයයි නාමයයි දෙකක් කියන එකට තර්කයෝග. ඕක තමයි property dualistsලා සහ මොනවාද substantial substance dualistsලා dualistsලා දෙගොල්ලෝ කතා කරන තර්කයක් ඕක. හරි. ඒතර මේ ඒ වගේ අත්තම මෙතනත් සිද්ධ වෙන්නේ. මොකද්ද වෙන්නේ? තමන් හා සමානම රූපයක් නිර්මාණය කරනවා. තමන් දැන් මම ඒ ටික අතු ගෑවොත් පොඩ පොඩ උදාහරණයකට දැන් මම නිර්මාණය කළ අතු ගෑවොත් මට වෙහෙසක් දැනෙනවා. මට සමාඩ එපා වෙන්නට පුළුවන්. සතුටක් දැනෙනවා. මම කුසලයක් කරා කියන ප්‍රීතිය උපදිනවා. මේ සියල්ල සහිතව තමයි මගේ ක්‍රියාව සිද්ධ වෙන්නේ. අපි තුමු දැන් බුදු කුටියක් හරි මොකක් හරි එකක් පිරිම අතුපතු ගානකොට බෝධියක් අතු ගානකොට මට ලොකු ප්‍රීතියක් ප්‍රමෝදයක් තියෙනවා භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් මහා සංඝයා වෙනුවෙන් මගේ වෙහෙසිලා මම කටයුතු කරනවා කියලා. එතකොට ඒ වෙලාවේ බාහිරින් බලන් ඉන්න කෙනාට මෙහෙම පේනකොට අභ්‍යන්තරේ ලොකු මේකක් සිද්ධ වෙනවා. ඒක තමයි කුසලයේ වෙන්නේ. හැබැයි අර මම විසින් නිර්මාණය කරන ලද බාහිර රූපයත් ඒ වැඩේම කරනවා. හැබැයි යාට අර කියපු ප්‍රීති ප්‍රමෝදය සතුට සෝමනස්සය කුසලයේ මොකක්වත් වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් මම මේක තුලින් මෙතන සේවයක් කරන්න යොමු කරනවා කියලා ගත්තොත් ඒකේ పూర్ව චේතනා ටිකේ කුසලයක් තියෙනවා. නමුත් අභිඥා සිත විපාක දෙන්නේ නැහැ. పూర్ව චේතනාවල යම් කුසලයක් තියෙනවා. මම බෝධිය අතු ගන්න තමයි මම වැඩේ කෙරුවා කොහොම හරි. කවුරු හරි දැන් ඕඩර් කරත් හරිනේ. මම අතු ගෑවත් හරි වෙන කෙනෙක් ලහුව අතු ගෑවුවත් කුසලයේ සිද්ධ වෙනවා. ඒ නිසා අතුගෑමේ කුසලයේ මට සිද්ධ වෙනවා යෝගියාට. නමුත් අර රූපයට මොකක්වත් රැස් වෙන්නේ නැහැ. ඒක භවයක් හදන්නේ නැහැ. එයා වටේ දිග්ගස්සන්නේ නැහැ. එතන කෙලෙස් නැහැ. එතන අනුස්සය නැහැ. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ මේක අර ඒ කතාව. ඒතර සිත කියන එක නාම ධර්ම කියන එක මේ සවිඥානික නැත්තම් ඉන්ද්‍රිය බද්ධ කතාවක් තියෙන. මේකෙන් තමයි මේ සංසාරය ගෙනියන්නේ. මේ 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 හදපු රූපෙන් කරන්නේ නැහැ. හැබැයි ඒක භෞතික රූපයක් මේකේ හැටියට. කවුරු හරි ආවොත් ඇවිල්ලා ඇල්ලුවොත් ඇල්ලෙන එකක් මේකේ හැටියට. එහෙනම් තමයි තේරෙන්නේ මම. කතා ප්‍රවෘත්තිනේ නැහැ හැටියට. මොකද එයා ඒ වැඩ ටික කරනවා. ඒ වැඩ ටික කරනවා. එහෙම නැතුව එයා වර්චුවල් දැන් උදාහරණයකට අපිට පුළුවන් මෙතන අර සමහර තාක්ෂණ තියෙනවා මම වගේම රූපයක් මෙතන හැදිලා එයා අතු ගානවා වගේ පෙන්වනවා. ඒතර මෙතන මොකක්ද එයා අතින් අතු ගෑවෙන්නේ ලේසර් වලින් එයා කරනවා. එහෙම එකක් නෙවෙයි මේක. පේන හැටියට. මේ ඇත්තටම භෞතිකවම යාතින් ක්‍රියාවක් සිද්ධ වෙනවා. සහ ඒක ඇත්තටම වැදගත් වෙන්නේ මොකද්ද මේ අභිඤ්ඤාවේ තියෙන අර්ථය කියලා ගත්තොත්. හැම එකටම අර්ථයක් තියෙනවා. බුදුදහමේ තියෙන වැදගත්කම මොකද්ද අර්ථය කියලා අපි අහනවා. සිතක් උපදීමේ අර්ථය මොකද්ද? නිර්ර්ථක නම් සිතක් උපදින්නේ නැහැ. නිර්ර්ථකන. ඔක ඔය ඕකාසගත කර්මය ගැන කියද්දි විශේෂයෙන් කතා වෙන දෙයක්. ඒක ලොකු තාම දැවැන්ත ෆන්ඩමෙන්ටල් එකක් අපේ තේරවාදයේ තියෙන. ඒක හරි විස්තර කරන්න ගියොත් එහෙම ගොඩාක් ගැඹුරට යන්න පුළුවන් එකක්. හැම නාම රූප ධර්මයකටම අර්ථයක් තියෙනට. විශේෂයෙන් නාම ධර්ම වලට අර්ථයක් තියෙනට. ඒතර නිර්ර්ථක නම් උපදින්නේ නැහැ කියලා කියන. ඒකෙන් ප්‍රයෝජනයක් නැත්තම්, වැඩක් නැත්තම්. දැන් චිත්ත පරම්පරාව චිත්ත වීතිය වුණත් එකිනෙකට පසුපස පහළ වෙන සිත් පරම්පරාවෙන් තමයි යම්කිසි කෘත්‍යයක් සිද්ධ කරන්නේ. ඉතින් එහෙම සිත්වල එහෙම ඒකත්වයක් ඇවිල්ලා සම්බන්ධතාවයක් තිබුණ නැත්නම් සිතෙන් අදාළ වැඩ කරගන්න බැරි වෙනවා. අරමුණක් දැන ගැනීම කායික වාචික ක්‍රියාවක් කරන. ඒතර ඒක ඒතර නිර්ර්ථකයි. නිර්ර්ථකව පහළ වෙන්නේ ඇසිත්. නාම ධර්ම. ඒ නිසා එතකොට හැම දෙයකටම අර්ථය. එතකොට දැන් මේ අභිඤ්ඤාවේ ඒක වෙන මාත්‍රාවක්. ඒක මේ 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 සමත පාඩමේ ගන්න ඕන මාත්‍රකාවක් නෙවෙයි. ඒ කියන්නේ everything has a purpose වගේ කතාවකට අන්තිමට යන්නේ මේක. ඉතින් ඒක ලොකු purpose කියලා කියන්නේ කාගේවත් purpose එකක් නෙවෙයි. මොකක් හරි දෙයක් සඳහා තමයි ඒකේ නිකන් නිකරුණේ waste වෙන සිතක් කියලා එකක් නැහැ ඒක බැලුවම අන්තිමට. ඉතින් එතන අභිඤ්ඤා මේ ඒකෝපි හුත්වා බහුදා හෝති කියන අභිඤ්ඤාවේ තියෙන විශේෂ ප්‍රයෝජනය ගත්තොත් දැන් අපි තුම වතුර දැන් ඉස්සරහට අපි කතා කරන වතුරේ ඇවිදින එක කියනවා. ඒ වතුරේ ඇවිදිනකොට ඒක ඇත්තටම ප්‍රයෝජනයක් තියෙනවා. අපිට ක්‍රොස් කරන්න ඕන නම් මොකක් හරි අපිට වතුර වල යන්න පුළුවන්. මෙතන වතුරක් හදලා මෙතන නාන්න ඕන නම් ඒක ප්‍රයෝජනයක් තියෙනවා. මොකක් අපි තු කාන්තාරේ යනකොට ඉරිදිමතෙක්ට වතුරක් අවශ්‍ය වෙනවා. ඊට වතුරක් නිර්මාණය කළා පැම්පාස් වෙලා එළියට යන්න පුළුවන්. ඒතර ඒක ප්‍රයෝජනයක් තියෙනවා. වෙන මිනිස්සුන්ට වතුරක් හදලා දෙන්නට පුළුවන්. ඉතින් ඒ විදිහට ඒකෝපි හුත්වා බහුදා හෝති කියන එකේ ප්‍රයෝජනය ගත්තා මට පෞද්ගලිකව පේන එක. ඒක මට තොරතුරු අනුව වෙරිෆයි කරන්න තාම තොරතුරක් නැහැ. තේරෙන්නේ වැඩ පහසු කරන්න පුළුවන්. වැඩ ටිකක් කරව ගන්නට පුළුවන්. අනිත් අය විස්මයට පත් කරවන්න පුළුවන්. ඒකත් හරි දෙයක්. තමන් දැන් තමන්ට තමන් වගේම වෙන වෙන වැඩ කරනවා. දැන් උදාහරණ එයාටින් සජ්ජායනා කරා කියනකොට ධර්මයක්. ඒකේ මොකක්වත් මට වෙන්නේ නැහැ. ඉතින් ඕනනම් ඒක අහන්න පුළුවන් මට. එයා ඒ කියන්නේ මගේම රෙකෝඩින් එක දාලා සජ්ජායනා කරපු එකක් අහන්න පුළුවන් නේ තමන්ට. ඒත් මම මේ හැමදෙස්සෙම මම කියලා අදහස් කරන්නේ මොකද මේ පුද්ගල ප්‍රතිබද්ධයි මේ කතාව. තමන් වගේම හිතව නිර්මාණය කරන්නේ. ඒතකොට තමන්ගේම සජ්ජායනාවක් රෙකෝඩ් කරලා මං අපිට අහන්න පුළුවන්. ඒ වගේ මෙයාට පුළුවන් තමන් වගේ කෙනෙක් නිර්මාණය කරලා මේ අහවල් සූත්‍රය සජ්ජායනා කරන්න කියලා සජ්ජායනා කරනවා. ඒතර ප්‍රශ්න එනවා පාඩම් නැති සූත්‍රයකුත් පුළුවන්ද? ඉතින් ඔක වගේ ප්‍රශ්න අහන්නත් පුළුවන්. ඔගේ ඉතින් ලොකුවට ඔය මාතෘකාව සාකච්ඡා කර කර වෙනම තීසිස් එකකට යන්න පුළුවන් මාතෘකාවක්. සහ ඉතින් අන්තිමට කොච්චර කරත් ප්‍රැක්ටිකලි අත්දා බලන්න වෙනවා. ඉතින් ඒ කියන්නේ අවසානයේ තියෙන කොච්චර අපි තර්ක කරත් ප්‍රැක්ටිකලි කරන්න පුළුවන් බැරිද කියන එකෙන් තමයි ඔක විසඳෙන්නේ අවසානයේ. ඊට පස්සේ තමයි කියන්න වෙන්නේ මේක මෙහෙමයි වෙන්නේ කියලා ඔක්කොම තර්ක විතර්ක දර්ශන එකට ගේනට වෙයි. ඉතින් ඒ වගේ ප්‍රයෝජන තියෙන්න පුළුවන්. මේක අහන්නට පුළුවන්. සිවුරු ටික හොද ගන්නට පුළුවන්. එතකොට මල්ටි ටාස්කින් වෙනවා ඒ වෙලාවේදී. හැබැයි එක පුද්ගලයාට තමයි කර්මය රැස් වෙන්නේ සහ මේක සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒක විශේෂ මේකක් මේ 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 ඒකෝපි හුත්වා බහුදා හෝත කියන මාතෘකාවක දර්ශනයටත් කෙලින්ම සම්බන්ධ වෙනවා ඔය zombi කතාවත් එක්ක. සහ ඒක රූපේ සහ නාමයේ කියන එක දෙකක් කියලා ඔප්පු කරන්න ලෝකයේ ඉදිරිපත් කරන දාර්ශනික තර්කයක්. ඉතින් ඒක මේ 이르දි කතාවේදී අපිට හමු වෙන එක. ඉතින් වෙන්නේ මොකක්ද ඊළඟ? දැන් ඊටම මාතෘකාව. දැන් මේ එක්කෙනා බොහෝ දිනක් බවට පත් වෙලා ඉන්නවා. ඒතකොට දැන් ඔන්න වරුවක් සඳහා උදේවරුවේ මේ කට්ටිය මේවා කරාවා කියලා අදිෂ්ඨාන කරා. ඒ උදේවරුව පුරා මේ කට්ටිය ඉන්නවා. හැබැයි 이르දිය දුර්වල නම් එහෙම අදිෂ්ඨාන කරා කියලා ඒ අදිෂ්ඨාන කරපු කාලෙම තියනවා කියලා එකක් නෑ. ඒකට තමන්ගේ 이르දි පාද වැඩිලා සිත ශක්තිමත් වෙලා තියෙනට. නැතුව 이르දිමතා වුණත් දැන් හිතුවා කියලා මේ මෙතන ඉන්න ඔක්කොම ටික අහසට එහෙම එහෙම එයාගේ හිතුව දේවල් වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් එයාගේ ඒ 이르දී ශක්තිය අනුව ඉතින් අපි හිතමුකෝ හොඳ ශක්තිවන්ත 이르දිමන්තයෙක් හොඳ විශිෂ්ට රහතන් වහන්සේ කෙනෙක් උදේවරුවේ 10 දිනක් මවලා මේ එක්කෙනෙක් අතු ගන්න එක්කෙනෙක් සිවුරු හොදන්න එක්කෙනෙක් බණ කියන්න ඔය ඔක්කොම ටික වැඩ කරන්න දිය හැටියම ඒ උදේවරුවේ අවසන් වෙනකොට උදෙන් දවල්ට යනකොටම මේකට අතුරු දහන් වෙනවා. එතකොට 10 දිනක් වෙලා හිටපු ස්වාමීන් වහන්සේ එක්කෙනෙක් බාටවද ඒක ඉබේ සිද්ධ වෙනවා. ඒක අපේක්ෂිත කාලය ඉක්ම වෙනකොට එහෙම නැත්තම් එහෙම කාල නියමයක් කරේ නැත්තම් එයාගේ ඒ 이르දියේ බලය අවසන් වෙනකොට මේක ආපහු හැකිලෙනවා. හැකිලෙනවා කියලා කියන්නේ ඒකට අතුරුදහන් වෙලා තනි පුද්ගලයා බවට පත් වෙනවා. මෙසේ අභිඥාවෙන් එක් අයෙකු වන්නේ පෙර බොහෝ අයෙකුව සිටියේ යෝගියෙක් අදිෂ්ඨාන කරනද කාලයට පෙර නැවත එක් අයෙකුට අදිෂ්ඨ අවශ්‍ය වෙද්දී. ඒතර ස්වභාවයෙන්ම මේක වෙනවා. නමුත් ඊට කලින් ඔන්න දැන් උදාහරණයකට 12 වෙනකන් වැඩ කරන්න ඔක්කොම ටික සෙටල් කරන් ඉන්නකොට ඔන්න හදිස්සියේදී මට අවශ්‍ය නම් මේකට අතුරුදහන් කරන්න. ඒකට හේතු තියෙන්නත් පුළුවන්. අදිෂ්ඨිය අතුරුදහන් කරන්නට ඕන. මොකක් හරි හේතුවක් උඩ ඒක නැති කරන්න ඕන නම් ටක් ගාලා 이르දියට ආපෝ සමය දිලා ඒකෝ හුමි කියලා හිතුව ගමන් මේකට අතුරුදහන්. මේකට අතුරුදහන් වෙනවා. එතකොට ඒකේ තව ඒක මාත්‍රකාවට එන එක් අයෙකුව සිටි යෝගියා බොහෝ අයෙකු වී නියමිත කාල පරිච්ඡේදය අවසානයේදී ස්වභාවයෙන්ම නැවත එක් අයෙකු වේ. එහෙම අදිෂ්ඨාන නොකරත් වෙනවා. ඒ 이르දියෙන් සිදු කරන නිර්මාණයක් නොවන නිසා මේ යටතේ නොගන්නා බව දත යුතු. ඉබේම මෙන්න එක ගන්නෙ නෑ මෙතන. ඒක අවශ්‍ය නෑ. මොකද මේ අතරමැදදී අදිස්සියේ බලෙන් ආපහු එක්කෙනෙක් වෙන්නට යනකොට තමයි මේක 이르දියාගේ සක්මනේ. හැබැයි නමුත් ඒද పూర్වෙහි තීරණය කරනද කාර පරිච්ඡේදය අනුව සිදුවන නිසා 이르දියේම අනුභවයක් ඇයි සමහර පුරාණ ආචාරවල අදහස් කරලා තිබෙනවා. ඒ කියන්නේ නිකම් ස්වභාවයෙන් වෙන එකත් 이르දියේම අනුභවයක් ඇයි සලකලා තියෙනවා. හරි කෙසේ වෙතත් ඇයි එහෙම කරන්න කියලා බලමු. එක් අයෙකුව සිට බොහෝ දිනක වූ යෝගියෙක් පසු එක් අයෙකු වී සක්මන් කරමි සජ්ජායනා කරමි යනාදී ලෙසට සිතාහු තමන්ගේ අල්පේචතාවයේ නිසා මේ විහාරයේ භික්ෂුන් නැ කවුරුරි දායකෙක් කෙනා ඕන බලන්න. මේ විහාරයේ භික්ෂුන් අඩු තැනක. ඉතින් කවරෙක් හෝ පැමිණිය හොත් ඕන බලන්න. මෙපමණ එක සමාන රූප ඇති භික්ෂුන් කොහින්ද? ඒකාන්තයෙන්ම තෙරුන් වහන්සේගේ අනුභවයක් කියා මා හඳුනාගන්නේ යන ආදිලෙස. මොකද ඒක හරි කරදරයි ඉතින් දැරවිලා දැනගත්තොත් 이르දිවන්තෙක් උදාහරණ අද හිත. අද 이르දිවන්තෙක් දැනගත්තොත් ඔය බණ අහන ඔක්කොමලා යන්නේ නැද්ද බලන්න. ඉවරයි උන්වහන්සේගේ සෙක්ලූෂන්ද ඔක්කොම ඉවරයි. ඉතින් කතාව මුළු මං හිතන්නේ අද කාලේ එහෙම වුණත් උනේම ඒකෙන් සාසනයේ ලොකු සේවයක් වෙනවා මිනිස්සුන්. හැබැයි ඒ වගේම ඒකේ තියෙන මේක තමයි ඊට පස්සේ මිනිස්සු එන්න පටන් ගන්න. සහ ඇවිල්ලා ඉතින් සමහරු රික්වෙස්ට් කරන්න පටන් ගන්නවනේ. ඊට පස්සේ මටත් ඉරදීයක් වෙනවා. ඔක පින්දුල බාරද්වාජ හාමුදුරන්ට වෙච්ච වැඩිම තමයි. ඊට පස්සේ අන්තිමට බෝඩ් එකක් ගහනවා 5 සිට 6 දක්වා තමයි ඉරදී පාන්නේ කියලා වගේ ඒ මට්ටමට යන විදියට මේක වෙනවා. ඉතින් ඒක ලොකුම ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා හැමතිස්සෙම එක හංගවන උන්න හසර. ඒක හංගවනවා. ඒක බුද්ධියෙන් කටයුතු කරොත් කවුරු හරි ඒක කවුරු හරි ඒක එලිප් මේවා කරලා බුද්ධ ශාසනය. හැබැයි ඒකත් මතක තියාගන්න. මේක හැබැයි සිද්ධ කළොත් කවුරු හරි ඒක සම්පූර්ණ ශාසනය උඩුයටිකුරු කරන දෙයක් බවට පත් වෙනවා. මොකද විද්‍යාත්මක ලෝකයට විවරණය කරගන්න බැරි තැන් ටිකට ප්‍රායෝගික විවරණයක් හම්බ වෙනවා. ඊට පස්සේ උන්ට වෙනවා මේක විවරණය කරන්න. මේක විවරණය කරන්න තියෙන එකම ක්‍රමේ ජුවලිසම් නැත්නම් නාම රූප දෙකක් තියෙනවා. ඒක භෞතිකවාදයෙන් එළියට යන්න තියෙන ප්‍රධානම සාධකයක් මේක. මොකද ඒක අපිට උත්සාහ කරයි මොලෙන් ඒක තීරණය කරන්න. නමුත් පැහැදිලියම මේ හැකියාව තියෙන කෙනාට ඊට පස්සේ 이르දි පාන්න පුළුවන් වුණාට පස්සේ එයාට දිබ්බ චක්කුව, දිබ්බ සෝතය සහ ලෝකයේ තියෙන අදෘශ්‍යමාන දේවල් පෙන්වන්න පුළුවන් භාවය මේ හැම එකක් ආවොත් එහෙම මේක සම්පූර්ණයෙන් මේ තියෙන දර්ශනවාදී උඩුයටිකුරු කරන්න මම අධ්‍යයනය කළ තියෙන ක්‍රමයට සමවදන්න විද්‍යාව සහ බටහිර දර්ශනය අද තියෙන තැන හැටියට මේක ප්‍රායෝගිකව සිද්ධ වුණොත් ඒක සම්පූර්ණ වෙනස් දෙයක් සිද්ධ වෙනවා. ලෝකයේ ලොකු පරිවර්තනයක් සිද්ධ වෙන දෙයක්. ඒක ලොකු දෙයක්. අඩි 5 අඟල් 2 අඩි අඟල් 10ක් අහසට පැන නැගිලා ඉන්න පුළුවන් මට්ටමක් ඇති කරගත්තා නම් එතනින්ම කතාව ඉවර වෙනවා. ඉතින් ඒ දැනුම තියෙන ස්වාමීන් වහන්සේලාට ඊට පස්සේ ඉදිරියට ඒක අරගෙන යන්න පුළුවන්. ඒ තර්කය ගොඩනගන්න තමන් කරාද කියන එක අදාළ නැහැ. කවුරු හරි කෙනෙක් මේක කරොත් එදාට ඒක කරන්න. හැබැයි මතක තියාගන්නට ඕනේ ඒ කරන කෙනා මන් දන්න තරමින් එතනින් පස්සේ ආගේ ජීවිතය වෙනම මට්ටමකට යනවා. ඒක ඊටාම අවාසනාවන්ත තැනකට එන්න පුළුවන්. ඒ කෙනා හරියට ඒක මැනේජ් කරගත්තේ නැත්තම්. මොකද ඒක ඊට පස්සේ ලොකු මේ නිසා ඒක හරි ට්‍රිකි තැනක තියෙන. 이르දිය තියෙන ස්වාමීන් වහන්සේලා සාමාන්‍ය ඒක හඟවනවා. ඒක හඟවන තැනට යන්නනවා. මොකද හේතුව? එහෙම නැත්තම් මොකද මිනිස්සුන්ට තියෙන්නේ ඒක දැකගැනීමේ ආසාව විතරයි. නමුත් භික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ කතාවේදී එහෙම එකක් නෙවෙයි. භික්ෂුවකට තියෙන කතාවේදී උන්වහන්සේගේ ගුණයන් පහසුව තමයි විවේකයේ. ඊට පස්සේ ඝන සංගීනිකාවෙන් තොරවීම, එකලාව වාසය කිරීම. විශේෂයෙන් ඔයගේ සමාධිමත් කෙනෙක්. දැන් මේ වගේ තැනකට එනවනම් සමාධිමත් කෙනෙක් නේ. ඒතර සමාධියට හුරු වෙච්ච කෙනෙක්. චුද්ධ සාකාර වශයෙන්. ඒතර ඒ කතා කරන්නවත් හිතෙන්නේ නැහැ වගේ. කතාපව බාධාවක්. තව කෙනෙක්ගේ ඇසුරපව බාධාවක්. තවත් භික්ෂුවකගේ ඇසුරපව බාධාවක්. එතකොට උපස්ථායක සවහන්නාසනොත් ඇවිල්ලා යනවා. ඒ එහෙම වැඩිය. ඒ කියන්නේ මේ මොකද ඒ උන්ගේ තියෙන්නේ ඒ ධ්‍යාන සුවයේ තමයි වාසය කරන්නේ. ඒකේ ඒකට සම්පූර්ණ යොමු වෙලා ඉන්නේ. සහ ඉර්ධිය මේන්ටේන් කරන්නට හැමතිස්සෙම ආහාර ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. වාසය කරන තැන ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඍතුව ගැන බලනවා කල්පනා. ඒ කියන්නේ ලොකුවට ඒ කියන්නේ ඒවා ඒවා පරිස්සම් වෙනවා. ඊට පස්සේ තමන්ගේ සමාධියට හානි කර දේවල් සිද්ධ කරගන්නේ නැහැ. ඒ කිසිවක් කරගන්නේ නැතුව මේ හොඳටම ඒ සමාධිමත් භාවය පවත්වාගෙන යන්නට උත්සාහ කරන. ඒ නිසා ඒකෙදී බැරි වෙලා හරි ඒ ප්‍රසිද්ධිය ඔය කියන විදිහේ ප්‍රසිද්ධියක්. ඒ කියන්නේ ආශ්චර්යමත් බඳු ප්‍රසිද්ධිය කියන එක ලොකු බාධාවක් වෙනවා. ඒ නිසා තමයි මේ කියන්නේ වික්ෂුන් වහන්සේ මෙපමණ එක සමාන රූප ඇති භික්ෂුව කොහින්ද ඒකාන්තයෙන් තෙරුන් වහන්සේගේ අනුභවයක කියා මා හඳුනාගන්නේ යනාදී ලෙසට සිතාහු බොහෝ අයකු වී සිටීමට අදිෂ්ඨාන කළ කාල පරිච්ඡේදෙ ඉක්මෙන්නට කලින් නැවත එක් අයකු වීමට අවශ්‍ය වූ විටකදී කියලාද පරිදි පරිකර්ම කොට අභිඥාවෙන් එක් අයකු වේ. එසේ අභිඥාව එක් අයකු නොවහොත් පළමුව බොහෝ අය වීමේදී අදිෂ්ඨාන කළ කාලය ඉක්ම යාමත් සමගම ඉබේම එක් අයකු වේ. එනස තේරුම් ගන්නට ඕනේ. ඉතින් ඒ නිසා සාමාන්‍යයෙන් මේ ඉර්ධිය තියෙන පිරිස් ඒක වැඩිය ප්‍රකට කරන්න යන්නේ නැහැ. මොකද ඒක තමන්ගේ විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා විවේකයට බාධා වෙන හේතුවක් නිසා. මේක ධ්‍යානයක් තියනවා සමාධියක් තියනවා වගේකුත් නෙවෙයි. විශේෂයෙන්ම අරගෙන මාර්ගඵලලාභීත්‍යතර මේක වෙනස්. මාර්ගඵලලාභීත්‍යයේදී අර විශ්වාසයක් විතර අපිට තියෙන. අපි විශ්වාස කරනවා උන්වහන්සේ මාර්ගඵලලාභී. ඒ නිසාම නිතර බලන්න වන්දනා කරනවා. මේක එහෙම එකක් නෙවෙයි. ඉර්ධිය පානවා කියන එක ගැස් දෙකට ප්‍රත්‍යක්ෂව දකින්න එකක්. අහසට යනවා යා. මේක අය ශ්‍රද්ධාවද අශ්‍රද්ධ එකක්වත් අදහලා නැහැ. කර්මඵල විශ්වාස හැම මිනිහම එන්න පටන් ගන්නවා මේකේ. ඒක බෞද්ධ අබෞද්ධ ભેදයකින් තොරව හැමෝම එන්න පටන් ගන්නවා. ඇවිල්ලා බලන්න කැමති ඕනම කෙනෙක් කැමති අහසට යන කෙනෙක් බලන්න. ඒක කවුද කැමති වෙන්නේ? එතකොට අර ප්ලේන් එක ආදනකොට මිනිස්සු ඇවිල්ලා බලන් ඉන්නවනේ අහසට බලන්න. ඒ කියන්නේ මේ මිනිස්සෙක් මෙහෙම සමාධියකින් අහසට යනවා කියලා ගත්තොත් එහෙම ඉර්ධියක් කරනවා දැක්කොත් එහෙම ඒක නෙවෙයි. එතකොට ඒක වෙනම සිද්ධිය. මේක මාර්ගඵලලාභීත්වයකට පත් වීමටත් වඩා වෙනස් මේ සිද්ධිය. ආශ්චර්යමත් සංසිද්ධියක් මේක. ඒ නිසා තමයි ඒක හැමතිස්සෙම හඟවන්නට උත්සාහවත් වන්නේ. විශේෂයෙන් භික්ෂුන් වහන්සේ කෙනෙක් තමන්ට තමන්ගේ විවේකයට රුචි කරන කෙනෙක්. දැන් උදාහරණයකට හොඳට ධර්මයේ දේශනා කරන භික්ෂුවකට පවා සාමාන්‍ය විවේකී අඩු වෙනවා. මොකද හේතුව ඒ කෙනාගෙන් සමාජයට වැඩක් තියෙනවා, සමාජයේ අවශ්‍යතාවය ඉල්ලනවා, මේ ධර්ම දේශනා අහන්න කැමති, සමාජයට එක බණක්, එක වැදගත් බණක්. නමුත් ඒ භික්ෂුවට බණ 100න් තව බණක් විතරයි ඒක ඒතකොට. ඒ වගේ තව පිරිසට ඒ ආර කාර් බහුලත්වයේ ලොකුවටම වැටෙනවා ඒ ධර්මදර භික්ෂුන් වහන්සේට. ඉතින් ඊට වඩා මේක ලොකු තැනකට යනවා. මොකද ධර්මයේ කියලා ගත්තම මොකද තර්කයක් ඉදිරිපත් කරන්නේ. ධර්මයේදී අපි බණක් කියනවා කියන්නේ හැමතිස්සෙම තර්කයක්. තර්කයක් කියන්නේ මතයක් ඉදිරිපත් කරන. ප්‍රත්‍යක්ෂයක් ඉදිරිපත් කරනවා කියලා එකක් නැහැ. මේ අදහස මොනවා කොහොම කිව්වත් නිවන් දැක්කා, කෙලෙස් දුරු කරා, භාග්‍යවතුන් වහන්සේ මෙහෙමයි මේ මොන කතා කිව්වත් මේ ඔක්කොම වචනයක් විතරයි. මේක අදහසක්, මගේ තර්කයක් මේ තියෙන්නේ. මතයක් මම ඉදිරිපත් කරා. ඒ වගේම තව මතයක් ඉදිරිපත් කරන්න පුළුවන් මේක දෙවියන් වහන්සේ මැව්වා කියලා. තව මතයක් කියන්න පුළුවන් මේක මෙහෙම දෙයක් මෙතන පුනර්භවයක් නැහැ කියලා. ඒතර මේ මත ඉදිරිපත් කරන ධර්ම දේශනා කරන ප්‍රීචින් කියලා කියන්නේ මේක. ඒකෙදී සම්මා දිට්ඨිය දේශනා කරන අපි කියන එක ධර්මය කියලා මිත්‍යා දෘෂ්ටියක් දේශනා කරන අපේ හැටියට. සහ නිර්ර්ථක කතා දේශනා කිරීම සම්පප්පලාපේ. සම්පප්පලාපේ කියන්නේ එතෙහෙම. ඒක ප්‍රීචින්. ඒ කියන්නේ හොඳ කතා කරනවා. ඒ කාලේ තිබිලා තියෙනවා ඒ සමහර කතා ප්‍රවෘත්ති ගැන. ඒ කට්ටිය මේ ඔය රැස්වීම වගේ තියලා ඒ කතාව කියනවා ඒකට. ඒක සත්‍ය අසත්‍ය මිශ්‍ර කතාවකින් අර්ථයක් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි සම්පප්පලාප කියලා දක්වලා තියෙන්නේ. ඒ විදිහම තමයි ධර්ම දේශනා. ඒක කරන්නේ මේ ගැඹුරු ධර්මයක් කියන එක. ඒ වගේම මිත්‍යා දෘෂ්ටියක් කියන්නේ. සමහර ධර්මයේ විකෘති කළා කියන්නත් පුළුවන්. එතකොට ඒ දේශක කෞශල්‍යයේදී ඒකෙදී හැමතිස්සෙම ඔඩියන්ස් එක බෙදෙනවා. ඒකෙදී මම මේකට රුචි, මේ සාහනසට රුචි, අර සාහනසටදී අර ධර්මයට රුචි, ඒක කැඩෙනවා හැමතිස්සෙම. ඒ විශේෂ අවස්ථාවක බොහොම පිරිසක් එකතු වෙන්නත් පුළුවන්. නමුත් ඒකේ තියෙන්නේ මොකද? ඒකේ එලමන්ට් එක තමයි මතය ඉදිරිපත් කළා අනිත් කෙනාට ඒත්තු ගැනීම. ඒක බුදුරජාණන් වහන්සේ කියන එකෙන් ඒත්තු ගැනීම සාර්ථකයි. මොකද හේතුව දේශනා ප්‍රාතිහාරය තමයි වර්ණනා කරන්නේ. මොකද එතනින් ඇති වෙන පරිවර්තනය තමන් තුළ ආභෝධයක් ඇති කරවන. හැබැයි ඉර්ධි ප්‍රාතිහාරයේදී ඒක ඊට වඩා වෙනස්. මේකෙදි කාටවත් අර ඉන්ටෙලෙක්චුවලි හිතන්න අවශ්‍ය නැහැ. මේ කියන දේ තේරුම් ගන්න අවශ්‍ය නැහැ. ධර්ම ශ්‍රවණයදී එහෙම නෙවෙයි තේරුම් ගන්නට ඕනේ. තමන් වෙහෙසෙනකොට ඒක වෙහෙස කරයි මනසට. ඒ නිසා බණහන් අපි අකමැති. හොඳ ගැඹුරු දේශන අහද්දී අපිට නිින්ද යන්නේ. හොඳ දේශනාවක් අහනකොට අපේ හිත පිට යන්න බලන්න. ඒක නීරස වෙන්නේ. ඒක චිත්‍රපටයක් බලනවා වගේ එන්ටර්ටේනින්ග් දෙයක් නෙවෙයි ඒක. ඒක හොඳට හිතන්නට වෙනවා. ඒ අදහස යන්නට වෙනවා. ඒක හරියට ලස්සනට ඉදිරිපත් කරොත් තමයි ඒකේ ඉදිරියට යන්නට පුළුවන් වෙන්නේ. ඒතර කෞශල්‍ය, දේශනා කෞශල්‍ය, කටහඬ මේ හැම එකක්ම බලපානවා. ඉර්ධි ප්‍රාතිහාරය කියන්නේ එහෙම එකක් නෙමෙයි. ඒක අපිට මොකක් හරි තන දැන අපිට බලන් දැස් දෙක අරගෙන කටහඬගෙන බලන් ඉන්න විතරයි ඒ. ඒතර ඒ නිසා ඒකෙදී ඇති වෙන සිදුවීම වෙනස්. ඒ නිසා ඒ වෙන කාර්ය බහුලත්වය ආදී වෙනස්. ඒ නිසා ඒක තමයි මේ කියලා තියෙන්නේ. එයා ගොඩක් කියලා ඉර්ධිය හඟවනවා කියලා. ඉතින් මේකේ තව වැදගත් එකක් තියෙනවා. මේකෙදී මේ හැමතිස්සෙම බාහිර කට්ටිය නිර්මාණය කරනවා කියනකට වඩා එක්කෙනෙක් වෙලා ඉඳලා තමයි බහුල වෙනවා සහ බහුල වෙලා එක්කෙනෙක් වෙනවා කියලා අදහස. ඒතර බැලුව බලමට පේන්නේ මෙතනින් අර ඇඟෙන් දේවල් එළියට ගිහිල්ලා අපහු කට්ටිය ඇතුළට ආවා වගේ කතාවක්. ඒතර මෙතනදී තියෙන මේක බාහිර නිර්මාණය කිරීම. හැබැයි මේකෙදී මේ නිර්මාණය කරන මේ සියලු දෙනාම මේ පුද්ගලයාක සම්බන්ධයි. ඒක ෆීල්ඩ් එකක් ලෙස ගත්තොත් මේ මෙයාගේ අභිඥා චිත්තයත් එක්ක ඒකේ බලය තියෙන තාක්කල් මේ හැමෝම සම්බන්ධයි. ඒකෙන් කියන්නේ මෙයාට පහර ගහුවොත් මෙයාට දැනෙනවා කියලා. මෙයා හරහා මෙයාට විෂන් එක තියෙනවා. එහෙම කියන්නේ නැහැ. එහෙම එකක් නැහැ. මේක තනිකර තවත් රූපයක් විතරයි. එතකොට හැබැයි මේ කෙනාට සම්බන්ධතාවයක් තියෙනවා. ඒ නිසා මේ එක්කෙනෙක් වෙලා හිටපු කෙනා බොහෝ වුණා කියලා සලකන වචනේ ඉතා වැදගත්. ඒක වචනයක් වගේ පෙරුණාට ඒකෝපි හුත්වා බහුදා හෝති. බහුදා හෝමි කියලා දාදිස් කරනවා. මම බහුල වෙමි, බොහෝ අය වෙමි කියලා කියනවා. ඒතර මේ තමන් සෙන්ටර් කරගෙන තවත් අය බවට මම පත් වෙනවා කියලා කියනවා. ඒතර ඒක සමාන රූප වෙන්න පුළුවන්, විෂම රූප වෙන්නත් පුළුවන්. සමාන රූප විෂම රූප වෙන්න පුළුවන්. ඒතර මේකෙදි බැරි වෙලා හරි මේ රූපේ හංගවලා මේක කරොත් ඒකට විකුරුණේ කියලා කියනවා. ඒක ඒක මාතෘකයි. ඒක ඉගෙන වාදයක් තියෙනවා අපේ තේරවාදය ඇතුලේ. ඒක අපි ඉස්සරහට කතා කරමු 50 වෙනි පාඩමේදී. ඒතර මේ ඒකෝ හුත්වා බහුදා හෝති කියන කතාවේදී මම ටිකක් දාර්ශනික පැත්තකට ගෙනවත් මේ එක්කෙනෙක් වෙලා බොහෝ වෙනවා කියනකොට මේක බහුල බාහිර රූප නිර්මාණය කරපු බව ඇත්ත. නමුත් මේකේ මේ සියලු දෙනාම තමන්ට එක සම්බන්ධයක් තියෙනවා. මේ අභිඥාව තව තමන්ටම පුළුවන් මේක මෙයා වෙලා මේක හකුලවා ගන්න. මේක හකුලවා ගන්නට පුළුවන්. ඊට පස්සේ තමන්ට පුළුවන් තමන් අදිෂ්ඨාන කරලා තියෙනවනම් මෙයා මේ වැඩ කරන මේ ඔක්කොම මෙතන තමයි ප්‍රෝග්‍රෑමින් එක වෙන්නේ. මේක ප්‍රෝග්‍රෑමින් එකක් මෙතන වෙලා තියෙනවා. මෙතන තමයි සෙන්ටර් එක ඉන්නේ එතකොට. ඊට පස්සේ අපි සලකලා තියෙනවා මේ හැමෝම තමන්ගේ රෙප්ලිකාස්. ඒක රූපේ වෙනස් වුණත් තමන්ගේම රෙප්ලිකාස්. එතකොට තමන් තමයි මේ දේවල් කරලා තියෙන්නේ. දැන් අපි හිතමුකෝ මට අත් 10ක් 12ක් තියෙනවා කියලා. මම අත් 10ෙන් 12 එක එක වැඩ කරනවා. හයිපොතෙටිකලි හිතන්න කෙනෙක්. එතකොට තමන් තමයි මේ වැඩ ටික ඔක්කොම කරලා තියෙන්නේ. මට S 10ක් අත් 12ක් ඔයගෙ තියෙනවා නම් ඒ මම උදාහරණයකට ගත්තොත් අපි හිතමු එකම කොන්ෂස්නස් එකකින් මේ ඔක්කොම කරනවා නම් හරි කම්ප්ලිකේටඩ් වෙයි සිද්ධිය. හරි කෙසේ වෙතත් එහෙම වුණොත් එහෙම එක්කෙනා තමයි මේ ඔක්කොම කරලා දෙන්නේ. දැන් ඒක අපි උදාහරණයක් ගත්තොත් කම්පියුටර්ස් වල ඕක වෙනවා মালටි ටාස්කින්. දැන් ඉස්සර නම් කම්පියුටරයක් මම අහලා තියෙන්නේ එක වැඩක් එකපාරයි කරන්න. දැන් අර মালටි ඒ මොකද වෙන ප්ලැට්ෆෝම් එකක් එන හින්දා එකපාර වැඩ දෙක තුනක් කරන කම්පියුටර් සුපර් කම්පියුටර්ස් හදලා තියෙනවා. ඉතින් එතකොට ඒ සිද්ධියේදී එකම ප්‍රොසෙස් එකකින් තමයි මම දන්නේ ඒක හරිද කියලා කොහොමද ඒ එකම සෙට් යුනිට් එකකින් බොහෝ වැඩ එකපාර සිද්ධ කරලා තියෙනවා. ඒතර මේ විදිහට මෙතනදී මේ ඕඩර් එක දීලා තියෙනවා මේ දේවල් කරන්න කියලා. ඒ අනුව තමයි මේ වැඩ සිද්ධවන්නේ. මේ වැඩ සිද්ධවන්නේ. එතකොට මේ තියෙන චිත්ත බලේ මේ ප්‍රෝග්‍රෑමින් එක මේකට බලයි. ඒතර මේක චිත්ත නිර්මිතයක්. චිතෙන් නිර්මාණය කරපේ. ඒක ඍතුජ රූපයක් අභිධර්මයේ හැටියට. චිත්තපච්චේ ඍතුජ. මේ සිතේ බලපෑම සම්පූර්ණයෙන් මේකට තියෙනවා. සම්පූර්ණයෙන් මේකට තියෙනවා. ඒ නිසා මේ එක්කෙනෙක් තමයි බොහෝ වෙලා තියෙන්නේ. ඒක විදිහට ගත්තා. ඒ බොහෝ වැඩ කරපු කෙනා මේක හකුලව ගත්ත ගමන් මේක අයින් කරගත්ත ගමන් ආපහු එක්කෙනෙක් උනා ලෙසල. ඒ කියන්නේ ඒකෝපි හුත්වා බහුදා හෝති බහුලෝ හුත්වා බහුදා හුත්වා ඒකෝ හෝති. මේ සෙන්ටර් එකට මේක අරගෙන මේකෙන් හකුලලා ගන්නවා කියන එක නෙවෙයි. ඒකේ අදහස් කරන්නේ මේක ඉවත් කරගන්න මේක ගලවපු ගමන් මේක නැති වෙනවා. මේක තියෙන මේක අභිඤ්ඤාසිතත් දිගටම තියෙනවා නෙවෙයි. ඒ අමි නමුත් අභිඤ්ඤාසිතෙන් ඇති කරපු බලය ඒක තියෙනවා කියලා කියන්නේ. ඒ සාමර්ථ්‍යය තියෙනවා කියලා කියන්නට උනා. මේ හැමතැනටම ඒක භෞතිකව පෙන්වන්න බැරි වුණාට යම් කිසි බලයක් මෙතන වැඩ කරනවා. ඒ බලය අවසන් වෙනකොට ඒක අවසන් වෙනවා. කාල පරිච්ඡේදය අවසන් වෙනකොට. එහෙම නැත්නම් අපි හිතනවා මෙයා හිතලා දවස පුරාම වේවා කියලා. නමුත් අභිඤ්ඤාව විතරක් බලවත් නැත්නම් පැයෙන් දෙකෙන් අවසන් වෙනවා. ඒ හැම එකකින්ම කරන්නේ මෙයාගේ තියෙන සාමර්ථ්‍ය, මෙයාගේ තියෙන හැකියාව, සීමා සහිත බව. ඒ කියන්නේ හැකියාව මේක තීරණය. ඒතර මේ ෆීල්ඩ් එකක් තමයි මෙතන වැඩ කරන්නේ. ඒ නිසා ඒක දුරස් ඒක මේ රවුමක් වෙන්නට අවශ්‍ය නැහැ. ඒක එකතන් වල ඉන්නවෙන්න පුළුවන්. නමුත් මේ හැම එකක්ම කනෙක්ටඩ්. ඒ නිසා තමයි ඒකෝපහ යුත්වා බහුදා හෝති කියලා. මේක නැතුව වෙන වෙන දේවල් බාහිර නිර්මාණ, එහෙම කියන්නේ වෙන වෙන දේවල් බාහිර නිර්මාණය කරලා වැඩ කරා. ඒතර කිසිම සම්බන්ධයක් නැහැ. මෙතන කතා කරලා තියෙන්නේ එක්කෙනෙක් බොහෝ අය වෙනවා, බොහෝ අය එක්කෙනෙක් වෙනවා කියලා කතා. මේ සෙන්ටර් එක මෙතන වැඩ කරනවා කියන මතක තියාගන්න ඕනේ. ඒ නිසා මෙතන සියල්ල මේකට සම්බන්ධයි කියලා ඒකත් තියෙනවා. එතන ආවිභාවං කරෝති, ආවිභාවයේ කිරීමට කැමති ඍද්ධිමත් යෝගියා අන්තව ඊළඟ එක තුන්වෙනි එක අන්ධකාරය දුරු කරමින් ආලෝකය ඇති කරයි. ඒ කියන්නේ ප්‍රකට කරනවා කියන එක. වැසුණු දෙයක් විවර වූවක් කරයි. මිනිසුන්ගේ චක්ෂුපතේට නොවැටෙන යමක් චක්කුපතේට වැටෙන්නක් කරයි. වැසී ඇති යමක්, ඒ කියන්නේ අන්ධකාරය දුරු කළ ආලෝකය ඇති කරනවා, වැසුණු දෙයක් විවර කරනවා, ඇහැට පේන දෙයක් පේන දෙයක් බවට පත් කරනවා. හදලා තියෙන වැහිච්ච දෙයක් ගත්තොත් එම් පොළොව යට තියෙන දෙක පතු විවර කරලා පෙන්නනවා. දුර තියෙන දෙයක් ළඟ ගෙනල්ලා පෙන්න. ඒක පක්ෂපතේට වැටෙන සලකුණ. ඈත තියෙන එක පේන්නේ නැහැ. දැන් උදාහරණයකට මේ වෙලාවේ අපි හිතමු කොළඹ තියෙන එකක් මෙතනට ඇස් පේන්නේ නැහැ. නමුත් පේන්නේ සලස්සන ඇහැට. ඊට පස්සේ අන්ධකාරයක් තියෙනකොට මොනවත් පේන්නේ නැහැ. කැළ යනකොට ආලෝකයේ පතුරුලා ඒක මෙව කරනවා. වැසී ඇති තමන්ගේ හෝ තවත් වැසී ඇති තමන් හෝ තවත් අයෙක් හෝ යම් කිසි දෙයක් විවෘත කොට දැක්වීමට හෝ නැත්නම් විවෘත කළ දක්වනවා. දුර සිටින තමන් හෝ තවත් අයෙක් හෝ යම් කිසි දෙයක් පෙනීමට සැලැස්වීම හෝ සිතන යෝගියා පාදක ධ්‍යාන සමවැදී මෙම අන්ධකාර ස්ථානයේ ආලෝකමත් වේවා කියා හෝ හරි අතර ආලෝකත් ආලෝක කසින සමවදීනට මේ වැසුණු දිය විවෘත වේවා කියා හෝ ඒකට කසින විශේෂයෙන් කියලා නැහැ මට ඒක තේරෙන්නේ බොහෝ දුරට අවකාශය වෙනට නම් කොහොමද ඒක කියන්න තේරෙන්නේ කියා හෝ මේ චක්ෂුපතිර නොවැටෙන දේ චක්ෂුපතිර වැටෙන්නක් කියා වේවා කියා හෝ ආවර්ජනා කොට ආවර්ජනා කරා ඉස්සරම් පාදක දෙන සමයදී හිටියේ ඒක නැගී සිටලා ආවර්ජන කරා පරිකර්ම කරනවා. ඒක ආවර්ජන පරිකර්මය කියන්නේ මනෝද්වාර ආවර්ජනෙන් ආවර්ජන කරා ඉතිස්සරින් පරිකර්මය කරා කියන ලද්ද පරිදි අදිෂ්ඨාන කරයි. ඒ කියන්නේ ආවර්ජන කරා පරිකර්ම කරා ආය පාදක දෙන සමයදීන ආය අදිෂ්ඨාන කරා. ඔක තමයි කරන්නේ ප්‍රොසෙස් එක. අදිෂ්ඨාන චිත්තේ සමගම අදිෂ්ඨාන කළ පරිදිම වේ. එසේ කළ කල්හි දුර සිටින අයවලුන් හෝ දේවල් අන් අය දකිති ඉඳින් තමාම තමාද දැකීමට කැමැති නම් තමාද දැකි තමන්ටත් බලන්න ඕන තමන්ට බලන්න පුළුවන්. තථාගතයන් වහන්සේ චූල සුභද්‍රා විසින් නිර්මාණය නිමන්ත්‍රණය කරන ලදුව විශ්වකර්ම දිව්‍යපුත්‍රයා විසින් නිර්මාණය කරන ලද කූටාගාර 500හි භික්ෂුන් වහන්සේලා සමග සවැත් නුවර සිට සාකේත නුවරට වඩින්නාහු. සාකේත නුවර වැසියන් සවැත් නුවර වැසියන් දකින ලෙසට සහ සවැත් නුවර වැසියන් සාකේත නුවර වැසියන් දකින ලෙසට සැලසුවා. මේක විශේෂ ඉරිදියක්. මේකත් ඉතින් හරි බරපතල කතාවක් මේ ඉරිදියත්. තවුතිසා භවනයේ අභිධර්මයේ දේශනා කොට සංකස්සපුරයට වඩින අවස්ථාවේදී දේවාරෝහණයේදී අවරෝහණය කියන්නේ බහි දෙව්වලෝකේ නම් බහිණේ නම් දේවාරෝහණය කියලා කියනවා. බහිණේ. දේවාරෝහණයේදී තථාගතයන් වහන්සේ ලෝක විවරණ ප්‍රාතිහාරයේ කොට දෙවියන් සහ මිනිසුන්ට ඔවුනොන් පෙනෙන්නට සැලසුව. ඒක ලෝක විවරණය කියන්නේ විශේෂ ප්‍රාතිහාරයක්. ඒ කියන්නේ දෙවියන්ට මිනිස්සුයෝ, නිරිසතුන්, නිරේ සතුන්ට මිනිස්සුයෝ, දෙවියෝ මේක පේන්න මේක ලෝක විවරණ, ලෝකේ විවර කරනවා. ඒකට ඔවුනොන්ට නොපෙනෙන අදෘශ්‍යමාන හෝ දුර තියෙන දේවල් ඕනොන්ට පේන්න සරස්සනවා කියන කතාව. තඹපණි දිවෙහිනෙහි තලංගර වාසී ධම්මදින්න තෙරුන් වහන්සේ තිස්ස මහා විහාරයේහි චේතියාංගනෙහි හිඳගෙන අපන්නක සූත්‍රය දේශනා කරන්නාහු. ඒ කතාවේ හැටියට මිනිස්සු හරියට බණ අහරන කතා බහ කරන්න පටන් ගන්නවා. ඒක වෙලා තියෙන. ඒ කියන්නේ බණ කියනකොට මිනිස්සු වෙන වෙන කතා. ඒ කාලෙත් එක තිබිලා දෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? උන්වහන්සේට ඕන වෙනවා මිනිස්සුක බය කරවන්න. බය කරවන්න ඕනලා මොකද කරන්නේ? ඉස්සල්ලාම විජිනිපත පල්ලයට හරවලා අදිෂ්ඨාන කරාම විවරණයක් කරනවා පොළොව යට තියෙන අපාය පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ මිනිස්සු බය වෙනවා. තම්බිගේ දකින්නකොට බය වෙනවා, බීරාන්ත වෙනවා. දැන් හොඳටම බය වෙනවා මේ වගේ තැන් තියෙනවා කියලා. ඊට පස්සේ පුදින් පුළක්. ඊට පස්සේ තමයි විජිනිපත අහසට යමු කළා දිව්‍ය ලෝක පේන්නට සලස්වනවා. ඊට පස්සේ සතුටටපත් වෙනවා, පොළොවබන වෙනවා, ආවෙන අපිටත් යන්න පුළුවන් මේ වගේ තැන් වලට කියලා. ඊට පස්සේ සිත දැන් දුර්ගතියට බය වෙලා ස්වර්ගයට කැමති වෙලා ඊට පස්සේ කුසලයට නැඹුරු වෙලා දැන් ඔන්න උන්වහන්සේ බණ දේශනා කරනවා. එතකොට සමහර මාර්ගවල ලැබුවා කියලා කතා බලමු. තඹපන්න දිවෙහි තලංගර වාසී ධම්මදින්න තෙරුන් වහන්සේ තිස්ස මහා විහාරයේ චේතියංගණී හිඳගෙන අපන්නක සූත්‍රය දේශනා කළා. අපන්නක සූත්‍රය කියලා කියන්නේ බුදුරණන් මජ්ක්‍ධිම නිකායේ තියෙන විශේෂ සූත්‍රයක්. මජ්ක්‍ධිම පඤ්ඤාසකයේ තියෙන සූත්‍රය දේශනා කරන්නා වූ විජිනිපත යටට අභිමුඛ කළහ. අවීචියෙක් එකම අංගණයක් මෙන් විය. අනතුරුව විජිනිපත උඩට අභිමුඛ කළහ.
බ්‍රහ්ම ලෝකයේත් එකම අංගණයක් මෙන් විය. තෙරුන් වහන්සේ නිරේ භයෙන් බයකොට සහ ස්වර්ග සුඛෙන් පලෝභණයකොට, ඒ කියන්නේ ඒ කට්ටිය නිකන් අර ට්‍රැක් කරගෙන හරිනේ ධර්මයේ දේශනා කළහ. සමහරු සෝතාපන්න වූහ, සමහරු සක්‍රදාගාමි වූහ, සමහරු අනාගාමි වූහ, සමහරු රහත් වූහ. ඒ තමයි ඊට පස්සේ එකක් එනවා. තව පොඩි විනාඩි කීපයක් ගමු. තිරෝභවං කරෝති. තිරෝභවං කරෝති කියලා කියන්නේ පෙනෙන දෙයක් වැහෙන්න සලස්වනවා. වැහෙන්න සලස්වන එක ලොකු විස්තර කරන දෙයක් නැහැ. ඒ නිසා අපි කියවලා ඒක අවසන් කරමු. තිරෝභාවයේ ක්‍රීමට කැමැති රිදිමත් යෝගියා ආලෝකයේ දුරු කරමින් අන්ධකාරය ඇති කරනවා. මෙතන ඩාක් කරලා පේන්නේ නැතින සලස්වනවා. විවරූ දෙයක් වැසුණු දෙයක් බවට පත් කරනවා. මිනිසුන්ගේ චක්ෂුපතේර වැටෙන යමක් චක්ෂුපතේර නොවැටෙනක් බවට පත් කරනවා. පේන්නේ නැති දැන් නොපෙනෙන දෙයක්. ඔක විශේෂයෙන් කරා බක්ක බ්‍රක්‍මයා දමනේදී. බුදුරණස් එතනම ඉඳලා උන්වහන්සේ නොපෙනී සලස්ස. පෙනෙන සලස්ස. බක්ක බ්‍රක්‍මයාට කිව්වා හැංගෙන්න කියලා. හැබැයි හැංගෙන හැංගෙන තැන හැමෝටම පේන සලස්සුවා උන්වහන්සේගේ අදිෂ්ඨානයෙන්. ඒතර සමහරුන්ගේ තියෙන අර ඒ අනිත් අයගේ 이르දියට අභිභවය යන්න පුළුවන් වැඩ කරන්න පුළුවන්. ඒ 이르දියට හානි කරනවනේ. ඒ කියන්නේ උදාහරණයකට මේ දැන් මේ අභිඥාවට මෙතනින් ඇටෑක් කරලා මේක මේවා කරනව නෙවෙයි. එයා බාහිර මොකක් දෙයක් කරනකොට ඒක අභිභවන්න පුළුවන් අනිත් කෙනාට. බාහිරව. එයා වැහෙන්න සලස්සනවනේ ඒක විවෘත කරනවා පොටක් ගන්න. ඒතර විවෘත කරන එක වැහෙන්න සලස්සන. ඒ වගේ කරන්නට පුළුවන්. ඉතින් ඒක බක බක්මයට කරනවා බුදුරජාණන් වහන්සේ අතුරුදහන් වෙනවා. ඒ බක බක්මෙන් හැංගුණා කියලා. තවද උන්වහන්සේ එතනම තමයි ඉන්නේ ගාතාව දේශනා කරන්නේ. විවෘත වී ඇති යමක් හෝ තවත් අයෙක් හෝ යම් කිසි දෙයක් වැසුණු දෙයක් කොට දැක්වීමට, විවෘත වී ඇති තමන් හෝ තවත් අයෙක් හෝ යම් කිසි දෙයක් වැසුණු දෙයක් කොට දැක්වීමට හෝ ළඟ සිටින තමන් හෝ තවත් අයෙක් හෝ යම් කිසි දෙයක් නොදැකීමට සැලැස්වීමට හෝ සිතන යෝගියා පාදක ධ්‍යානයට සමවැදී මෙම ආලෝක ස්ථානයේ අන්ධකාර වේ. එතකොට නිල කසිනට සමවදිනට අන්ධකාර. කිය මේව විවෘත දෙය වැසුණු දෙයක් කියා හෝ මේව චක්ෂුපතේර වැටෙන දෙය චක්ෂුපතේර නොවැටෙනක් කියා හෝ ආවර්ජන කොට පරිකර්ම කොට කියලාද පරිදි අදිෂ්ඨාන කරයි. අදිෂ්ඨාන චitte සමගම අදිෂ්ඨාන කළ පරිදිම වේ. සමහරවිට ඔක්කොමටම නිල කසිනේ වෙන්නට පුළුවන්. නමුත් අර ඒක විශේෂයෙන් මට හම්බෙලා නැහැ මොකක්ද ඒ කසිනේ කියන්නේ කියලා. එසේ කළ කල්ලි ළඟ සිටින අයවලුන්ව හෝ දේවල් අන්නයි නොදකිති. ඉතින් තමාද දැකීමට නොකමැති නම් තමාද නොදකි. බාකිතුන් හන්සේ තමන් සමීපයේ හිඳගෙන සිටි යසකුල පුත්‍රයා එතනට පැමිණි ඔහුගේ පියා නොදකින ලෙසට කටයුතු කළා. යසකුල පුත්‍රයා කියලා කියන්නේ කවුරුත් නෙවෙයි. බෝසතාණන් වහන්සේට බුද්ධත්වය සඳහා එදා දවසේ කිරිපිඩු පූජා කරානේ සුජාතා දේවි. එතුමියගේ පුත්‍රයා තමයි යසකුල පුත්‍රයා. සුජාතාවගේ පුත්‍රයා. එතකොට එතුමා එතුමියගේ මහත්මයා තමයි යසකුල පුත්‍රයාගේ පියතුමා. එතුමාට නම් මොකද්ද? එතුමා සිටුවරේ. එතකොට යසකුල පුත්‍රයාගේ බිරිඳ හිටියා, සුජාතාව හිටියා, සුජාතාවගේ මහත්මයා හිටියා යසකුල පුත්‍රයා. එතන හතර දෙනා ප්‍රධාන පවුලේ. හැබැයි තාම ධනවත් පවුලක් මේක. ඒ කියන්නේ මේ යසකුල පුත්‍රයා කියලා කියන්නේ ඍතු තුනට මාලිගා තුනක් තිබිච්ච කෙනෙක්. ඒකනේ අතහැරලා එන්නේ. අවසානයේදී මේක බෝධිසතාණන් වහන්සේ වගේ තමයි අසහැරලා එන්නේ. එතකොට බුදුරණන් සම්මෙද බුදු වෙලා ඉවරයි. ඉතින් ඒ සුජාතාවගේ පුත්‍රයා තමයි මේ. එතකොට ඒ සුජාතාවගේ මහත්මයා එනවා පුතාව හොයාගෙන. එතකොට යසකුල පුත්‍රයා බුදුරණන්ගේ ගාව ඇහිලා බණ අහලා සෝවන් වෙලා ඉන්නේ වෙලයි. සෝවන් මාර්ගය ලැබලා ඉන්නේ. ඊසේ පියතුමා ආවම මොකද කරන්නේ? පියතුමාට නොපෙන්නට සලස්වනවා යසකුල පුත්‍රයා. ඊසේ පියතුමාට බණ කියනවා. ඒ බණ අහලා පියතුමා සෝවන් වෙනකොට යස අරිහත්ත්වයට සාක්ෂාත් වෙනවා. එයා ගිහිව තමයි රහත් වෙන්නේ. යසකුල පුත්‍රයා රහත් වෙන්නේ ගිහිව ඉඳගෙන. එතකොට කල්ලි එසේ කළ බාගතුන් වහන්සේ තමන්ගේ සමීපයේ හිඳගෙන සිටි යසකල පුත්‍රයා එතනට පැමිණි ඔහුගේ පියා නොදකින් ලෙසට කටයුතු කළා. මහා කප්පින රජතුමා අමාත්‍යවරු දහසක් සමග ගිහිගේ අතහැර යන්නේ තථාගතයන් වහන්සේ මුණ ගැසී ධර්මයේ ශ්‍රවණය කොට ධර්මාභෝධය ලැබිය. රජතුමා අනාගාමී වතර අමාත්‍යවරු සෝතාපන්න වූහ. පසුව අනෝජා දේවිය රජුගේ ප්‍රධාන බිසව අමාත්‍ය බිරින්දෑවරුන් දහසක් සමග රජතුමා සහ අමාත්‍යවරු සුව පැමිණියේ. තථාගතයන් වහන්සේ දේවියට සහ ස්ත්‍රීන්ට රජතුමා සහ අමාත්‍යවරු නොපෙනෙන්න සලස්ස නොපෙනෙන රීතිය පෑවා. මොකද මේකට ඊට මාර්ගඵල ලබන්න පුළුවන්. නමුත් මේ වෙලාවේ ස්වාමීව දැක්කොත් මේකට හිත වික්ෂිප්ත වෙනවා. ඒසම නොපෙනෙන සලස්සුවා. බරකට ඊට මාර්ගඵල ලැබලා අනෝජා දේවිය තථාගතයන් වහන්සේගෙන් ස්වාමීනි රජතුමා දුටුසේක් දැසුවා. කප්පින රජුරු අර පණිවිඩය ඇවිල්ලා නෙන්නේ. පණිවිඩය ඇවිල්ලා මේක අතහැරලා එනවා. පරහන්තර කොසල් රජුරන්ගේ දුව පණිඩේ කොසල් හරි බිම්බිසාර රජුරන්ගේ ඒ අතහැරලා එතුමා ගිහි ගිය අතහැරලා යනවා. ඉතින් අනෝජා දේවි තථාගතයන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීන් වහන්සේ රජතුමා දුටුසේක්ද ඇසූ කාලේ තථාගතයන් වහන්සේ කිමෙක්ද නුඹලා විසින් රජතුමා ගවේෂණය කිරීම වටීද තමන්ව ගවේෂණය කිරීම වටීද ඇසසිරා. අර බද්දවග්ගිය කුමාරවරුන්ගෙන් අහපු ප්‍රශ්නෙම උන්වහන්සේ අසා සිටියා. එවිට ඒ කියන්නේ මේ එකක් තියෙනවා. දැන් කොච්චර
කාම භෝගීව වාසය කරත් නැත්නම් කෙලෙස් බරිතව හිටියත් පාරමී පිරිච්ච සත්වයන්ට බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන වෙලාව කියලා කියන්නේ ඒ විශේෂ සංදියක්. ඔක දක්වනවා වසල සූත්‍ර අටුවාවේ. අර කියනවානේ මේ බුදුරජාණන් එනකොට අර සැක්‍රිෆයිස් මොකද පූජාව කරන්න යනකොට තිත්තේව වසලක තිත්තේව මුණ්ඩක තිත්තේව සමනක එන්න එපා කියලා කියනවා. තිත්තාහි එන්න එපා කියලා කියනවා. වසලය මුණ්ඩකය හිස මුඩු කර ශ්‍රමණය පහත් වූ ශ්‍රමණය එන්න එපා මේ පැත්තේ කියලා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා ප්‍රශ්නේ, ඔබ දන්නවද ඇත්තටම කවුද වසලයා කියන්නේ කියලා. මේ තම කේන්තියෙන් පුපුර ඉඳලා මේ වගේ ප්‍රකාශයක් කර බලන්න බුද්ධ රූපේ දැක දැක තමයි මේ ප්‍රකාශය කරන්නේ. කරපු කෙනාගෙන් බුදුහාමුදුරුවෝ ප්‍රශ්නේ අහනකොට ඔබ දන්නවද වසලයා කියන්නේ කවුද කියලා. දැන් අපි නම් තරහකාරෙක් තරහගෙන එහෙම අහුවම අපි තින් තවත් අපිට කේන්ති යනවනේ. තවත් කේන්ති යනවා අපිට. දැන් තවත් මොකක් හරි එකක් කියනවා. නමුත් මෙතනදී මෙයාගේ හිත පරිවර්තන. මේක විශේෂ සංසිද්ධියක් මේ සිදුවීම. එතකොට අහන්නේ මට තේරෙන්නේ නැහැ. මම දන්නේ නැහැ වසලයා. ඔබ වහන්සේගෙන් එහෙනම් මට දේශන. තථාගත භගවා ධම්මං දේසේතු යතාහං ආජානෙයං කියලා උන්වහන්සේට ආරාධනා කරනවා. මේක විශේෂ සම්දිස්ථානය. මේක පිරු පාරමිතී සත්වයන් නැත්තම් සසර පෙරම් පුරන් ඉන්න සත්වයන් වෙන සිද්ධිය. ඒක විස්තර කරන්න අමාරු සිදුවීමක්. ඒර පාරමිතාවන්ගේ බලය හේතු කරගෙන එතන වෙන පරිවර්තනයක්. විශේෂයෙන් බුදුවරු සමග බුදුරණාහිසේගේ තානුභාවය එතන ඇති. ඒ පරිවර්තනය සිද්ධ වෙනවා. ඒ වෙලාවේදී ඔවුන් යොමු වෙනවා බුදුන්ගෙන් බණ අහන්නට. මෙච්චර මේ තරහෙන් හිටපු කෙනා පවා යොමු වෙනවා බණ අහන්නට. ඉතින් ආලවකයකේදීත් ආලවකයක නම් ඉතින් දමනයක් කරන්නට වෙනවා යම් ක්‍රමයකට. එදුමත් අන්තිමට යොමු වෙනවා ධර්මයේ. දැන් අනේජා දේවිය දැන් මෙන්න ප්‍රශ්නේ කියන්නේ රජුරුවාගේ. දැන් බද්දවග්ගිය කුමාරවරුන්ගේ ප්‍රශ්නෙත් බලන්න ඕක. එතන දැන් අත්තරම් බඩු දෙක අරන් ගිහිල්ලා දැන් ලොකු ප්‍රශ්නේ කියන්නේ. දැන් හොඳ තරහෙන් අර කෙනා හොයනවා දැන් කොහොමද මේවා කරන්න කියලා. එතකොට අහපු ගමන් තමන්ව හොයන එකද අර ගෑනු කෙනා හොයන එකද කියලා. එතකොටම ටක් ගාලා ඔලුවට එනවා තමන් හොය. මේ චේන්ජ් එක මේ පරිවර්තනය සාමාන්‍යයෙන් අද කාලේ කවුරු හරි මොන හරි බඩුවක් නැති වෙලා වෙනකොට අපි ගිහිල්ලා වතෙන් බාමුදුරන්ටත් බැනලා මොකද්ද මේ කියන්නේ කියලා මට මේ මගේ වස්තුව නැති වෙලා කියලා කියන්නේ. ඒතොර ඒක අපි කරන්න ගියොත් අද කාලේ සාමාන්‍ය මිනිස්සෙට බණුන් අහන්න වෙනවා. ඒතොර ඒක බුදුරජාණන් වහන්සේගේ සිද්ධියේදී මේ මෙතන මේ පුද්ගලයාත් වැදගත්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ බඩු නැති වෙච්ච හැමෝගෙම අහන්න යන්නේ නැහැ. මේ තමන් හොයන එකද හොද බඩු හොයන එකද හොද කියලා එහෙම කරන්න යන්නේ. දැන් උදාහරණයකට අපි තියෙනවා ශික්ෂාපදයක් ස්පිරිට් මොකද ආරණ්‍ය ඇතුලේ බඩු අමතක වෙලා ගියොත් එහෙම ඒක අපි තියන් ඉන්නකොට දැන් ඒක හොයන් එන මිනිස්සයාගෙන් අපි අහන්න යන්නේ ඔය බඩු හොයනකොද ආවනේ ඒ බඩුව දෙන්නට ඕනේ ඒක චෙක් කරලා යාගෙන් අහලා තොරතොර ඒ නිසා ඒ වගේ හැම තැනකම මේ ප්‍රායෝගිකත්වය අපිට සමාජ ජීවිතයේ ගත කරන්න නේද. බුදුරජාණන් වහන්සේ මෙතනදී ඒක තමයි බුදුරජාණන් වහන්සේ විශේෂත්වය. බුදුරජාණන් දන්නවා මෙයා මේ පෙරම් පුරාගෙන එන සත්ත්වෙක්. මෙයාගේ උපනිෂද් ඒ නිසාමනේ යන්නේ සාමාන්‍යයෙන් උන්වහන්සේ ඒ පෙර යම බලන්නේ එකනේ. ඒ පසුළු පෙර යම ගැන උදේ පාන්දර අලුයම් කාලේදී ලෝකේ බලන්නේ. ඊට පස්සේ දවල් වරුවේදී ආපහු මධ්‍යහණයෙන් පස්සේ ලෝකේ දිහා බලනවානේ. එතකොට ඒ පරමත කැටේ දවල් උදේ හවසයි උදේ පාන්දරයි දවල්යි බලනවානේ ලෝක සත්ත්වය දිහා. එතකොට ඒ බලලා ඔක්කොම උන්වහන්සේ දැන් සූදානම් ඉන්නේ. අද මට මේ කට්ටිය තමයි මේවා කරන්න තියෙන්නේ කියලා. එතකොට උන්වහන්සේ දන්නවා මෙයාට යන විදිහ සහ ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානෙ ආසයන්සේ ඥානෙ මේ සියලු සර්වන්තා ඥාන ආදී බැලුවම දැන් මෙයාට පුළුවන් ද බැරිද කියලා හොඳටම ඉවැලුවේෂන්. ඒ කියන්නේ හරිම ටාගට් එක දැනගෙන කරන්න ඕන දේ දැනගෙන තමයි වෙල් ප්‍රිපෙයාඩ් උන්වහන්සේ. අපි වගේ නිකන් අහඹු සිදුවීමක වාසනාවකින් වෙන එකක් නෙවෙයි උන්වහන්සේ. එතකොට දැන් දන්නවා උන්වහන්සේ දන්නවා මෙයාට මෙයාගෙන් මේක ඇහුවොත් ඒ කියන්නේ අනාගතේ නියත වෙලා කෙනෙක් නෙමෙයි උන්වහන්සේ දන්නවා මේක ඇහුවම මේ වෙන්න පුළුවන් possibilities. දැන් අපි දන්නවනේ සමහර මිනිස්සු ඇසුරු කරනකොට මේ වචනේ කිව්වොත් මෙහෙම එකක් වෙනවා. මෙහෙම කතා කරොත් මේක හරියනවා. අපිට ඒක කාලයක් ඇද්දි තේරෙනවා. පුද්ගලයා අපි ඇසුරු කරනකොට දැනගන්න පටන් ගන්නවා. එහෙම පුද්ගලයා කාලයක් ඇසුරු කරලා තේරෙන්නේ නැත්නම් ඒක ඒ තමන්ගේ ඥානේ නැත්නම් ඒ කෙලෙස් වල තියෙන ප්‍රශ්නයක් වෙන්නේ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේට වෙන්නේ ඉතින් ඒ ඇසුරු කරන්න අවශ්‍යත් නැහැ. මොකද සංසාරයේ උන්වහන්සේගේ ඥානේ නිසා තේරෙනවා. ඒතර අපි දන්නවා උන්වහන්සේ දන්නවා මෙයාට මෙහෙම කතා කරොත් මෙහෙම වෙන්නේ මෙහෙම කතා කරොත් මෙහෙම වෙන්නේ කියලා. ඒක උන්වහන්සේට ඒක තේරුම් ගන්නට පුළුවන්. ඒතර ඒ පොටෙන්ෂල් එක දැක්ගෙන උන්වහන්සේ ඒ ප්‍රශ්නේ අහනකොට නැත්තම් කවුරු හරි මිනිස්සෙක් දරුවෙක් හොයාගෙන නැත්තම් මිනිස්සෙක් හොයාගෙන අතරමං වෙලා එනකොට අපි සාමාන්‍යයෙන් එයාට තොරතුරු අපි කියන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ දන්නවා මේ අනෝජා දේවිය සහ පිරිස මේ සාමාන්‍ය පිරිසක් නෙවෙයි. මේ ඇතුලේ අභ්‍යන්තරයේහි අරිහත්වයට හේතු නැත්තම් මාර්ගඵලයන්ට හේතු උපනිශ්‍රේ තියෙන පිරිසක් මේ කට්ටිය. එතකොට තමයි ප්‍රශ්නේ අහන්නේ. රජතුමා සෙවීමද වැදගත් තමන් ගැනසේ. එතකොට කෙලින්ම ඒ ප්‍රශ්නය බුදුන්ගේ ස්වරය, බුදුන්ගේ රූපය සහ ඒ පාරමී සම්බන්ධය. මොකද පෙරුම් පුරන්නේ බුද්ධ ශාසනවල නිවන් දකින්න, බුදුවරුන් කෙරෙහි ඇති කරගත්ත ගෞරවය, බුද්ධානුස්සතිය වඩපු හැටි, මේ ඔක්කොමගෙම උපනිශ්‍රේ දාට වැඩ කරනවා. ඒක නිකන් හරි අර ලේසරකින් පොයින්ට් කරනවා වගේ වැඩක් මේ වෙන්නේ. ඒතරලා ඒ බුදුහාමුදුරුවෝ සම මේක තමයි ටර්නින් පොයින්ට් එක. ඒක බසර සූත්‍ර අටුවාවේ කියනවා. මේක විශේෂ සංසිද්ධියක් කියලා කියන්නේ මේ වෙලාවේ ඇතිවෙන චිත්ත පරිවර්තනය, ඒ పూర్ව පාරමිතාවන්ගේ මැචියුරිටිය මුහුකුරන අවස්ථාව එතන. මේ වෙලාවේ හිතාගන්න බැරි වෙනස්කම්. ඒක හිතාගන්න බැරි කියන්නේ දැන් අනෝජා දේවිය නම් මේ මහත්යවන් ආපු අරකෙම නේ බුදුහාමුදුරුවෝ බැනගෙන බැනගෙන මිනිහා අනිත් පැත්ත කරගෙන. අනිත් පැත්ත කරගෙන. අර කසී භාරද්වාජ සූත්‍රෙත් ඒකනේ. අසි බාරජෝ දින වාසේ හොයාගෙන වළඳන්නේ ඉතින් වගා කරලා වළඳන්නේ ඉතින් මේ 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 දානි හොයාගෙන ඉන්න එපා. මම නම් වගා කරලා වළඳන්නේ. වාසෙත් මේ වගා කරලා තමන්ගේ කැම හොයාගන්න කියලා. එස්කන මමත් වගා කිරීමක් කරනවා කියලා ගොම තමයි අහන්නේ මොකක්ද ඒ කියලා මට අහන්නේ. විතර තමයි ධර්මයේ දේශනා කරන්නේ. ඊට පස්සේ දේශනා කරන මගේ නගුල මේකයි, මම මගේ වී ටික මේකයි කියලා උන්වහන්සේ ඒ ලස්සනට තමන්ගේ සීසෑම කියන්නේ මොකක්ද කියලා දේශනා කරනවා ඒ මිනිස්සයා පහදිනවා. ඉතින් ඒ විදිහට බුදුරජාණන් වහන්සේ අහනවා, ස්වාමීන් කිමෙක්ද නුඹලා විසින් රජතුමා ගවේෂණය කිරීම වටීද, තමන්ව ගවේෂණය කිරීම වටීද? මෙතන තමයි පොයින්ට්. ඊට පස්සේ එනවා ආසාදිත. එවිට දේවිය තමන් ගැන ගවේෂණය කිරීම වටී කියලා කියනවා. දැන් මේ ලෝකෙ ගිනි අරගෙන, හිස ගිනි අරගෙන රාජ්‍යයක් අතහැරලා ආපු මේ බිසවක් රජයේ වගකීම ඔක්කොම එක්ක දැන් මහත්යව හංගෙන කෙනාගෙන් ඒ වෙලාවේ අහනකොට බුදුරයන් වහන්සේ තමන් රජුරුව හොයන එක තමයි අනිවාර්යයෙන්ම ඔබ්වියස්ලි රජුරුව හොයන්නේ නෑ. ආයේ මේ යුදුන් ගානක් දුර ගිවාගෙන ආයේ මොකටද රජුරුව හොයන්නේ? ඒතකොට අහනකොට රජුරුව හොයන එකද වැදගත්, තමන් හොයන එක වැදගත් කියනකොට මේක තමන් හොයන එක වැදගත් කියලා කියන්න මේ පුද්ගලයාගේ තියෙන්නට ඕනේ ලොකු කතාවක් අතීතයෙන් එන. ඒකට බුදුරජාණන් වහන්සේගේ පර්සනැලිටිය බලපාලා තියෙනවා. ඒ නිසා අර බුදු එකකේ බුද්ධානුස්සතිය ආදී වඩලා ඒ වගේ ආපු එකේදී වැදගත්කම තමයි ඒවා. අද ඊතරම් ලොකු දෙයක් දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. බුදුන් කෙරෙහි ගෞරවය දිනු කරගෙන බුද්ධ වන්දනා කරලා නේද බෝධි පූජා ඒ වලින් කරන්නේ මේ ඒ පැත්තට අපේ හිත නැඹුරු කරනවා. නැත්නම් මේ මේ කතා විස්තර කරන්න හරි අමාරුයි මෙතන සිද්ධියේදී. මේක සාමාන්‍ය මිනිස්සෙට වෙන්නේ නැහැ මේ සිද්ධිය. සාමාන්‍ය මිනිස්සෙක් ඒක බුදුරජාණන් අහන්නෙත් නැහැ මේ කතාව. අහන්න සුදුසුනේ අද කාලේ අපි අහුව කියලා තේක වෙන්නේ. ඉතින් ඒතකොට ඒකෙදි වෙන්නේ ඒ ඒ ඒ කන්ඩිෂන්ස් ඒක තමයි ඔය හැම කුසලයක්ම වැදගත් වෙනවා කියලා කියන්නේ. එදා බුදුරජාණන් වහන්සේ සම්මුඛයේහි මේ ප්‍රශ්නේ අහනකොට මෙච්චර හිසගිනි අරගෙන වගේ මහත්ය හොයාගෙන ආපු රාජ්‍ය මෙයා කරගෙන ආපු බිරින්දෑවරුන්ගේ අනෝජා දේවිය කියනවා නේ තමන් ගැන. ඒක අනිත් විසෝරුත් එකඟ වෙනවා. ඒක ඔක්කොම ධර්ම නැත්තම් කෑ ගහනවා මොකක්ද ඔය කියන්නේ කියලා. එහෙමනේ අනිත් 10ම එකතු එකඟ වෙලාද නේද බලටි ගහනවා ඒකට. නැත්තම් ඒක විරුද්ධ වුණා නම් කට්ටිය කවුරුරි දැන් කියනවානේ මොනවද මේ බනහන්නේ අපිට මහත්ය හොයාගමු දැන් මොකද්ද මේ කරන්නේ කියලා ප්‍රශ්නයක් කියලා. ඒ ඊට පස්සේ වෙන්නේ මොකද්ද මේ කට්ටිය බනහන්න සූදානම් වෙනවා මේ 1000. ඒතර ඒ පරිවර්තනය වෙන්න ලොකු උපනිශ්‍රයක් තිබිලා තියෙනවා. එවිට දේවිය තමන් ගැන ගවේෂණය කිරීම වටීයි පැවසුවාය. එවිට තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කළහ. අනෝජා දේවිය ස්ත්‍රීන් දහස සමග සෝවාන් ඵලෙහි පිහිටියා. ඒ වෙදගත් වෙන දැන් කර කට්ටිය හංගවලා තියෙන්නේ. නොපෙනෙන නිසා අමාත්‍යවරු අනාගාමී ඵලෙහි පිහිටිය අත්මා අරිහත් ඵලෙහි පිහිටිය. පිහිටියේ. ඒතර මේක විතා එක තව විශේෂ අතිරේක කරුණක් මම කතා කරේ. තඹපණී දිවයිනට පැමිණි දිනේදී මිහිඳු මහරහතන් වහන්සේ තමන් සමග පැමිණි අවශේෂ පිරිස, ඒ කියන්නේ ඉත්තිය, උත්තිය, සම්බල, බද්දසාල, සුමන සාමණේර, බණ්ඩුක පාසක කියන ඉතිරි 6 දෙනා, හත් නමක් 7 දෙනෙක් න්යාවේ ඉතිරි 6 දෙනා දේවානම් පීතිස්ස රජතුමා නොදකින එතුමාට නොපෙනෙන පරිද්දෙන් 이르දියක් සිද්ධ කළා. ඒකත් අපි අහලා තිනවා කතා ප්‍රවෘත්ති. ආවිභාව සහ ඉරිස ඔන්නක තමයි ආවිභාව තිරෝභාව කියන්නේ වහන වරක උයතක. මේක තවත් ක්‍රමයකට කියන ආවිභාව සහ තිරෝභාව යන ඉරි දෙක තවත් ක්‍රමයකට විවරණය කළ හැකි. ඒක විශේෂ එකක්. ඉරිදිමතා පෙනෙන ප්‍රාතිහාරය පාකට ප්‍රාතිහාරයයි. ඒ ආවිභාව නම් වේ. ඉරිදිමතා ඉරිදියක් පානවා, තමන් පෙනිපෙනි මේක පාන. ඒතර ඒකට ආවිභාව කියන්නේ. මේක වෙන නිර්වචනයක් මේක. ඉරිදිමතා නොපෙනෙන ප්‍රාතිහාරය අපාටක ප්‍රාති. ඒ කියන්නේ ප්‍රාතිහාරය පේනවා මෙතන මොකක් හරි ලයිට් පත් වෙනවා මොනවා හරි වෙනවා. ඉරිදිමතා පේන්නේ නැහැ. නැත්තම් මෙතන අලියෙක් නිර්මාණය කළා ඉරිදිමතා වැහිලා. හරි නේද? ඒතකොට ඉරිදිමතාව පේන්නේ නැහැ ප්‍රාතිහාරය පේනවා. අතනදී දෙන්නම පේනවා. මේ පාන්නේ කවුද කියලා පේනවා. ඒතකොට ඒකට කියන ආවිභාවය කියලා. ආවිභාව කියලා. තිරෝභාව කියලා කියන ඉරිදිමතා තමන්ව හඟවගෙන ඉරිදියේ පානකොට. මෙම් බෙදීම දක්වා ඇත්තේ ඉරිදිමතා ප්‍රකට වීම සහ ප්‍රකට නොවීම අනුවය. එම ඉරිදි වර්ග දෙකේදීම මොකෙන් කරත් ඉරිදියේ ප්‍රකටය. රිද්ධිය අප්‍රකට රිද්ධියක් නෝ. එහෙම වැඩක් නැහැ. රිද්ධිය අප්‍රකටයි වැඩක් නැහැ. ඒකට රිද්ධිය ප්‍රකටයි. ඒකට ඒක ඒ හැම දෙකෙම ඉර්ධිය ප්‍රකට වෙනවා. ඉර්ධිමතා ප්‍රකට වෙනවා. මේක විශේෂ බෙදීමක් වෙන ක්‍රමයකට. සාමාන්‍යයෙන් ආවිභාවය කියලා කියන්නේ පැසිච්ච දෙයක් හෝ නොපෙනෙන දෙයක් පේන සලස්සනවා. පේන දෙයක් නොපෙනෙන සලස්සනවා තිරෝභාවය. ඒතර අපි හතරක් කතා කරලා ඉවරයි. ඉදා කතා කරා. ඒක අපිට ඉදා එක ඉන්ටරප්ට් වුණ අවස්ථා කීපයක් කරදීම ඒකෝපිහුත්වා බහුදා හෝති, බහුදා හුත්වා ඒකෝපිහු ඒකෝ හෝති කියන එකත් අපි දැන් අද කතා කරා. තිරෝ ආවිභාවං කරෝති, තිරෝ භවං කරෝති. ඊළඟ දවසේ වැදගත් මාතෘකා බොහෝ දුරට මම තුනක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. පර්වත හරහා යන එකත්, පෘථුවියෙහි ගිලෙන එකත්, වතුරේ ඇවිදින එකත්. නැත්නම් එහෙම වුණොත් දෙකක් හරි අපි කතා කරලා. ඊට ආකාශයේන පල්ලං කියන කමති අහසින් යන එක. ඊට පස්සේ අන්තිමට චන්දිම සූර්යයන් පරාමර්ශණය කරන ඉදි කරලා අපිට ඉතිරි බ්‍රහ්ම ලෝකයේ දක්වා වශය පවත්වන විශේෂ ඉර්ධිය ගැන කතා කරන්න. මෙතන එහෙනම් දේශනාව අවසන් කරනවා. ප්‍රශ්න අහන්නට අවස්ථාව ලබා දෙමු.
හරි,
කියන්න. තෙරුවන් සරණ.
එතකොට මේ මම අහන ප්‍රශ්නේ දැන් මේ මන ක්‍රියාව කරන්න පුළුවන් තමයි. ඒ වුණාට දැන් මන අහන ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර දෙන්න පුළුවන්.
ඒකකින් ඒකත් ඉතින් ප්‍රෝග්‍රෑම් කරලා තියන්න වෙනවානේ. ඒ කියන්නේ මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර දෙන්න කියලා. ඒක සංකීර්ණ වෙයි ඉතින්. මොන ප්‍රශ්නයක් අහයිද දන්නේ නැහැ. ඔව්. ඒක මට පුළුවන් වෙන්න ඕනේ කියලා හිතනවා අර බුරුම කතාවත් එක්ක. මට ඒක උත්තරයක් ඉතින් දෙන්න තේරෙන්නේ නැහැ. ඉතින් ප්‍රායෝගිකව අත්දැකීම් නැහැ. සීමාවක් ඇති ඉතින්. මේකේ සීමාවක් ඇති. ඔක්කොම කරන්න එහෙම කරන්න බැරුව ඇති ඉතින්. නිකන් සියල්ලම කරන්න බැරුව ඇති. සහ ටිකක් අර ආටිෆිෂල් ගතියකුත් පොඩ්ඩක් ඇති ඉතින්. මම දන්නේ ඒක අඳුර ගන්න එහෙම ගතියකුත් තියෙන ඉඩ තියෙනවා. මොකද මොනවා වුණත් අර විඥානේ නැහැනේ. එතකොට අර විඥානේ තියෙනකොට එන එක්ස්ප්‍රෙෂන් එක ඒ විදිහටම එනවා නම් ඉතින් ඒක විශේෂ සිද්ධියක්. එතකොට තමයි ඔය zombie කතාව වෙන්නේ. එහේ ඒක වෙනසක් ඇති කියලා මට හිතෙනවා පොඩි.
මොකද එහෙම උත්තර දෙනවා
නම් හැම තිස්සෙම ඒක ඔව් ඒක තමයි. ඉතින් ඒක ලොකු ඈ ඒ බුදුහාමුදුරන්ට පුළුවන් ඒක කරන්න. නමුත් අනිත් අයට ඉතින් එහෙනම් නිතර තමන් ඉතින් ඒක මෙහෙම කරගන්න. එහෙම කරන්න බෑ කියලා කියන්නේ ශ්‍රාවකයන්. තරවසමයි. එතකොට ඉතින් ගොඩක් වෙලාවට තමන් දන්න සූත්‍රයක්, තමන් දන්න බණක්, තමන් කියවපු මොදයක්, එහෙම වගේ දෙයක් වෙන්න පුළුවන් කරනවා. ඇත්ත නැතුව නිකන් නොදන්න බණක් කියන්න වෙන්න බෑනේ. එතකොට ඒ කියන්නේ මම දන්නෙත් නැති ධර්මයක් දේශනා කරනවා වෙන්න බැරි වෙන්නට. මොකද මගේ හිතේ තියෙන කැපැසිටිය මත තමයි මේක තීරණය වෙන්නේ කොහොම වුණත්. මේක ඉක්මෝලා දෙයක් කරන්න බෑ. එහෙම වෙන්න බැරි වෙන්නට.
Okay, good afternoon,
sir. Awasara Pyamkarani. Mata prashna deka tiyena Pyamkarani. Palawen prashne ara obahansege duruma udahanne katto eke ara den ara mahamduru egiyen dena uttara dena ara Pyamkarani. එතන ඒ කතාව අනුව මෙහෙ අර අපේ කලින් අහ විරෝධේශනා කරලා ආවේ මේ ස්ටේට් එකක් තියෙන්න පුළුවන් නේද අපේ අඳුරේ ඇක්ටිව්. ඒ කියන්නේ ස්ටේට් ඉන්ස්ටන්ස් දෙකම ඇක්ටිව්. එකම රියැක් කරනවා. ඒ කියන්නේ එක සත්‍යයකට ශරීර දෙකක, ඒ කියන්නේ මනසත් රෙප්ලිකේට් වෙන වගේ තත්ත්වයක් තියෙන්න පුළුවන් නේද අපේ
අඳුරේ. මනස රෙප්ලිකේට් කියන්නේ මනස එතන හට ගන්නට නම් බෑ. ඒක වෙන්න බෑ. ඒක පන්න බෑ.
රූප දෙකම ඇසුරු කරගෙන
බෑ. ඒක වෙන්න බෑ.
ඒක වෙන්න බෑ.
මේක වෙන්න බෑ. ෆන්ඩමෙන්ටලි වියන් නොහැක්කක් ඒක ධර්ම හැටියට. කිසිම ක්‍රමයකින් මේ ෆන්ඩමෙන්ටලි ජස්ටිෆයි කරන්න බැරි එකක් ඒක. එතන මොකක් හරි ඉතින් මේක නිසා ඒක වැඩ, ඒ කියන්නේ ඒක ශ්‍රාවකයන්ට බෑ කියලා තමයි කියන්නේ. මේ වෙලාවේ හිතන හිතේ කරනවා යාව වෙනස් කරන්න බෑ. ඒක ප්‍රෝග්‍රෑම් කරපු එකම තමයි යා කරන්න කියලා. කියන්නේ බුදුරජාණන් වහන්සේට විතරක් ඒක පුළුවන්. මොකද ඒ සිතේ අනුභවය අතිශය බලවත් නිසා එහෙම කරත් උන්වහන්සේ මෙතනින් තමයි හිතන්නේ. ඒක අපි ඉන්නට වෙනවා අර මේ 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 එතන ඒක zombi තියේ තියරියම තමයි තියෙන්නේ. zombi කියලා කියන්නේ මේ මේ මොනවද එතන සිතක් කෝලියා එකක් යාට දැනීමක් කියලා එකක් නැහැ. එතකොට හිත තැන් දෙකක මාරු වෙවි මෙහෙම හට ගන්නවා කියලා එකකුත් නෙවෙයි තියෙන්නේ. එහෙම එකකුත් නෙවෙයි. මේක තනිකර මේ මෙතන හිත තියෙනකොට මෙතනින් තමයි අර ඔක්කොම කරන්නේ තේරවාද ෆන්ඩමෙන්ටල්ස් හැටියට.
අන්න ඒක තමයි තේරවාද ෆන්ඩමෙන්ටල්ස් වලට මේ විරුද්ධ වෙන්නේ මොකද්ද කියන්නේ? ඒ කියන්නේ
සිත යන්න බෑනේ. සිත එහෙම සිත යන්න බෑ එළියට. සිත වෙන තැනක හට ගන්න බෑ. ඒ කියන්නේ මගේ කර්මජ කයක් තියෙනවනේ, මගේ කර්මජ කයක් තියෙනවනේ. මේ මේ කය තනිකර කර්මික ෆෝස් එකක ද මං ඔබතුමාගේ ඔය ඒ විද්‍යාත්මක කෝණයෙන් හිතන හින්දා මං කියන්නේ නිකන් ඒක ෆීල්ඩ් එකක් වගේ මේක. ඒ කියන්නේ මුළු කය සහ මේ ඇතුලේ මේක ඇතුලේ මගේ කර්මික ෆීල්ඩ් එකක් තියෙනවා. ඒ කර්මික ෆීල්ඩ් එක තමයි කර්ම ශක්තිය කියලා. ඒක හැම මේ රූප කලාපයක්ම ඇසුරු කරනවා කියලා තියෙනවා. ඒතකොට ඒ ෆීල්ඩ් එකෙන් එළියට හිත යන්නේ නැහැ. ඒකෙන් හිත එළියට යන්න බෑ. එහෙනම් මේ කොහි ගියත් මේක ඇතුලේ තමයි තියෙන්නේ. එතකොට මේ හැමතිස්සෙම දැන් උදාහරණයකට ඒක සයන්ටිෆික් කෝණෙන් හිතුවොත් හැබැයි භෞතිකවම හිතන්න එපා. මේක අභෞතිකයි සිත කියන එක. ඒ අභෞතික කේදී අපි ඒක අවකාශයට දාලා නිකන් ඇඳෙන්න බැලුවොත් එහෙනම් දැන් මේ මේ රූපේ නම් පොඩක් දැන් උදාහරණයකට මේ මනුස්ස ශරීරය කියලා ගත්තොත් මේකේ බෝඩර්ස් එක ඒ කියන්නේ නිකන් ගත්තොත් මේ මේක තමයි අපේ කර්මික ෆීල්ඩ් එක. බාහිරට බලපෑලා යම් යම් දේවල් වෙන්න පුළුවන්. නමුත් මේක තමයි මගේ බේසික් කර්මික ෆීල්ඩ්. මේක ඇතුලේ තමයි සියලු මොනවාද චිත් පහළ වෙනේවා, නාම ධර්ම සියල්ල කර්මජ රූප මේවා තියෙන්නේ. දැන් සමහර ලාවට මේ මේ ෆීල්ඩ් එක මෙහෙම දැන් එක ටීකාවක අදහසක් තියෙනවා. ඒකේ ටීකාවක අදහසක්. දැන් මෙහෙම තියෙන එකක් අපි හිතමුකෝ කාර හුණගේ වගේ ටික වෙලාවක් මේ ඔකර එක අතක් ගැලවෙනවා මෙතනින් කියලා. දැන් මෙතන මේ 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 හැබැයි මේකත් තාම ඒ ඒ ඒ ෆීල්ඩ් එකේ යටතේම තියෙන එකක් මේක. හරිනේ? මේ කර්මික ෆීල්ඩ් එක කියලා. එතන මේ කර්මජ රූප හට ගන්නවා. එතන මේකේ තාම ටික වෙලාවක් හටගෙන මේක ඩෙඩ් වෙනවා. එතන මේක අවශ්‍ය. මේ කර්මජ රූප තියෙන්නට ඕනේ. හරිනේ? එතකොට මේ මේක තිබිච්ච එකක් මේ එළියට යන්නේ. ඒක විශේෂ අවස්ථාවක්. එතන නමුත් මෙතන එකක් අපි නිර්මාණය කරනකොට මේක චිත්තජ ෆීල්ඩ් එකක් කියලා කියන්නේ. චිත්තය නිසා නිර්මාණය වෙච්ච ෆීල්ඩ් එකක් මෙතන තියෙනවා. එතකොට මේ ෆීල්ඩ් එකේ ඇතුලේ කර්මජ රූප නැහැ. එතකොට මේකෙන් මෙහෙම shift වෙන්න බෑ. සාමාන්‍යයෙන් මේ මේ මේක එළියට ගියත් අර මේ ෆීල්ඩ් එකත් එක්ක තමයි මේ ගිහිල්ලා තියෙන්නේ මෙතනින්. එතකොට මේ මේක ඇතුලේ තමයි අපේ ඔක්කොම කටයුතු ටික සිද්ධ වෙන්නේ. මේකෙම තමයි ක්ලේශ ෆීල්ඩ් එකක් තියෙන්නේ. අපි උදාහරණයක් මම කියන්නේ මේක ගන්න එපා මේ 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 භෞතික වශයෙන් කියලා මම අර ඔබතුමා අහන කෝණයෙන් මම උදාහරණයක් ලෙස ගන්නේ. නැත්නම් සමහර කෙනෙක් අර්ථකථනය කරන්න පුළුවන් මම භෞතිකවම සිත සහ කර්මය ෆීල්ඩ් වශයෙන් කතා කරා කියලා. ඒක ඉම්මටීරියල් ෆීල්ඩ් එකක් ලෙස අර්ථකථනය කරොත් අර ක්ලේශ කියලා අනුසය කියන එකත් මේ මේකෙම තමයි වැඩ කරන්නේ. මේ ෆීල්ඩ් එකේම රූපස්කන්ධය සහ නාමස්කන්ධය ඇසුරු කරගෙන. එතකොට මේ මේ මේක තමයි ඒ කියන්නේ උදාහරණයකට අර අපි අර අල්ට්‍රා වයලට් වලින් නැත්තම් මොන හරි ගැමා රේස් වලින් කෙනෙක්ව මෙයා කරොත් එහෙම අපිට පේන්නේ වෙන විදිහකට. ඒ වගේ මේ ඒ කියන්නේ පරමත්ත ජාතික ලෙවල් එකෙන් පුද්ගලයාව නිරූපණය කරොත් මේ වගේ තනක තමයි පුද්ගලයා ඉන්නේ. එතකොට මේකෙන් එළියට යන්න බෑ යාට. ප්‍රතිසන්දිය ගන්නවා කියන්නේ තාපහ මොකක් හරි එහෙම තනක් තමයි හැදෙන්නේ. ඒ ෆීල් එකක් තමයි දෙන්නේ. ඒතර දැන් ක්වොන්ටම් ලෙවල් එකේ. ඒතර හැබැයි ඒකෙදි මේක මෙතන නැහැ. දැන් ක්වොන්ටම් එකේ නම් ඒ කියන්නේ ෆීල් එක හැමතැනම පැතිරීලා තියෙනවනේ. ඒතර මේකෙදි මේක මේක ඇනිමේට්. ඇනිමේට් කියන එකේ ප්‍රධානම එක තමයි භෞතික ලෝකේ තිබුණාට ඒක භෞතික ෆීල්ඩ් එකක් ලෙස අපි සලකමු. මොකද ධර්මේ නම් එහෙම නෙමෙයි. නමුත් ඒ ඒක ඒක කියලා නැහැ මේකක් ගැන. අපි හිතමු ඒකක් තියෙනවා කියලා. එහෙම තිබුණත් මේක කෙලින්ම මේකෙන් බෝඩර් වෙනවා. මේක එකක් මේක එකක්. එතකොට ඒ නිසා තමයි මම කියන්නේ ෆන්ඩමෙන්ටල්ස් අනුව මේකේ ඒ හදන චිත්තජ ෆීල්ඩ් එකේ මේක සම්බන්ධයි. මේක නිකම් එකක් නෙවෙයි. මේකට කනෙක්ටඩ් කෙලින්ම. හරිනේ මේක කනෙක්ටඩ්. නමුත් මේකේ අර බේසික් ෆීල්ඩ් එක නෙවෙයි මෙතන වැඩ කරන්නේ. ඒ නිසා මෙතන සිතක් හට ගන්නට බෑ. හිත හට ගන්න ඕන. මෙතන කර්මය නිසා හටගත්ත රූප තියෙන්නට ඕනේ. කර්මජ රූප. එතකොට මේක තවත් එහෙම වුණොත් මේක තවත් සත්‍යයේ බවට පත් වෙනවා.
ඒක
අපොත පැහැදිලි කරන්න අපේ අමතර හොඳයි. තව හිතන්නේ ගැන හිතන්නේ ඊට පස්සේ ඉර කතා කරන්න පුළුවන්. ඔව් කිය.
ඔව් ඒක අපේ අමතර හොඳ පැහැදිලි කරන්න මට තේරවාදී මතය තමයි ඇත්තටම දැනගන්න ඕනේ. මොකද අපේ කම්පියුටින් වල ඉන්න ඔබ කරනවා සාමාන්‍යයෙන් ඇක්ටිව් වර්කින් ඩිවයිසස් තියෙනවා. ඒක
හරි.
තේරෙන ප්‍රශ්න ගොඩක් ඒවා ඔටෝමේටඩ් නේද අර තවරෙත් හිතා එකක්ම වල ඒක ඔටෝමේට් කරනවා වගේ තත්ත්වේ.
හුස්ම ගැනීම සහ හෘදය ස්පන්දනයේ රුධිර සංසරණය වගේ ගත්තම ඒක ස්වභාවිකම ක්‍රියාවලියක් ලෙස වෙනවා. ඒකෙදී අපි අපේ ධර්මයේ හැටියට අපි කතා කරන්නේ සාමාන්‍යයෙන් ඒවා භෞතික ක්‍රියාවලිය වුණාට ඒවායේ පැවැත්මට චිත්තේ උපකාරය ඕනේ. ඒතර ලිවිං කෙනා අතරනේ මේක සිද්ධවන්නේ. නැත්තම් ආටිෆිෂලි කරන්න නැතුව ස්වභාවික වෙනවනම් ඒතර ලිවිං ෆෝස් එක ලෙස අපි චිත්තේ සහ ජීවිත ඉන්ද්‍රිය එක කියලා අපි සලකනවා. එතකොට ඒ චිත්තේ ගන්නකො අපි ඒ චිත්තේ තියනකන් තමයි මේක ෆන්ක්ෂන් වෙන්නේ. ඒ චිත්තේ තියෙනකොට නිකන් අර එන්ජිමක් ස්ටාර්ට් කරාට පස්සේ අපි මෙයා කරත් ඒ චිත්තේ වැඩ කරනකොට මේක ඉබේ ප්‍රොසෙස් එක සිද්ධ වෙනවා. ඒතර ඔටෝමේටඩ් කියලා කියන්න පුළුවන්. හැබැයි as long as the චිත්තේ තියෙනකන් එනර්ජි එක දෙන්නේ චිත්තේ සහ අපි කර්මජ රූප කියලා කියනවා. මේ දෙකෙන් බවාංග සිත සහ කර්මජ රූප කියන මේ දෙක සහ අර කර්මික ෆීල්ඩ් එක ඇතුලේ තමයි මේක වැඩ කරන්නේ. ඒතකොට මේ ෆීල්ඩ් එක ඇතුලේ තමයි මේ ඔක්කොම ඔටෝ මොන හරි ස්වභාවික ක්‍රියාවලි සිද්ධ වෙන්නේ. ඒක රූපේ සම්බන්ධයෙන්. නාමයේ සම්බන්ධයෙන් ගත්තම අපිට සාමාන්‍යයෙන් අපිට අපේ ධර්මයේ හැඩය තියෙනවා නිරුස්සහ සහ සෞස්සහ කියලා සිත් වර්ග දෙකක්. සෞස්සහ සිත් කියලා කියන්නේ මේ ක්‍රියමේ සිත් කියලා. ක්‍රියමේ කියලා කියන්නේ ක්‍රියා සාධන සිත්. අපිට සාමාන්‍යයෙන් නිකරුණේ සිතවිලි පහළ වුණත් ඒක අපි දෙකක් අපි කතා කරනවා. අපිට සිතවිලි ඉබේ පහළන වගේ දැනෙන නිකන් එන සිතවිලි කොටසක් තියෙනවා. සා ඩෙලිබරේට්ලි අපි හිත ඕනකමින් කටයුතු කරනවා කියලා සිත් වර්ග දෙකක් පැහැදිලි අපිට ප්‍රායෝගිකව අත්දකින්නට පුළුවන්. නමුත් මේ සිත් දෙකේම තියෙනවා ජවන වේගය කියලා අවස්ථාව. ඒ ජවන වේගය කියන අවස්ථාවේදී අපි කියන්නේ එතන intentionally එක intention ගතියක් එතන වැඩ කරනවා. ඒක අපිට අපි ඒක වශයෙන් නොතිබුණාට ඒක නිකන් මම ප්‍රූව් කරන්න ගන්න සිද්ධිය ප්‍රූව් කරන්න කියන්නේ මේක තමයි කාට හරි සතිමත් භාවයේ ඇති කරගත්තොත් එයාට පුළුවන් මේ පහළ වෙන හැම සිතක්ම කුසල සිතක් බවට පත් කරගන්න. එතකොට මේකේ අර ඒ වසංගයට වසංගය කියන ආත්ම කියන වසංගයට නෙමෙයි ඒක පත් කරගැනීමේ ඉඩ තියෙනවා. ඒ නිසා සෞස්සාහ භාවය කියලා එකක් තියෙනවා. සෞස්සාහ සිත් සහ නිරුත්සාහ සිත් කියලා කොටස් දෙකක් අපේ මේකේ තියෙනවා. නිරුත්සාහ සිත් ඔබතුමා කියනවාගේ ඔටෝමේටඩ් එක පුරාණ කර්මය නිසා සිද්ධ වෙන දෙයක්. එතකොට රූපේ ගත්තම අර කියපු ෆන්ක්ෂන්ස් ටික චිත්තේ සහ කර්ම වේගයේ තියෙනකන් මෙහෙම සිද්ධ වෙනවා. නාමයේ ගත්තම කොටසක් විතරයි. අනිත් කොටස් ටික අපි ඒක වෙනවා අපි හිතුවත් කොහොම හරි ඒක වෙනවා. නමුත් ඒ වෙන වෙලාවේදී වසංගයක් සහිතව තමයි වෙන්නේ. ඒකේ කියනවා සෞස්සහභාවය. ඒක තමයි අපි කන්ට්‍රෝල් කරගන්න තෝරන්නේ. ඒක කන්ට්‍රෝල් කරගෙන තමයි සිත හදාගෙන මේ මාර්ගඵලයේ දක්වා කෙලෙස් යටපත් කිරීම දක්වා මේක පුරුදු කරන්න අපිට උත්සාහය වීරිය යොදන්න පුළුවන් මේ සෞස්සහ ෆීල්ඩ් එකේ. එතකොට ඒක හරියට උත්සාහය යෙදුවේ නැත්නම් අපිට තේරෙන්නේ නිකන් ඔටෝ යනවා වගේ. යනවා වගේ තේරෙන්නේ මොකද ඒකේ සම්පූර්ණ ඒ ඇටෙන්ෂන් එක යෝනිසෝ මානසිකාරයේ සතිවත් භාවයෙන් අල්ලගෙන නැති නිසා. ඒක නිකන් රිලැක්ස් කරලා තියෙන එතන. නමුත් ඒ හැම එකකම ඒ කර්මයේ රැස් වෙනවා කියන්නේ එතන. ඒ ඉන්ටෙන්ෂනල් ගතිය. චේතනාහම් භික්කවේ කම්මම් වදාමි කියනකොට අපිට පහළ වෙන්නේ තේරවාදයේ හැටියට පු탁ජනයට පහළ වෙන සියලු ජවන සිත් කර්ම බවට පත් වෙනවා. මොකද ඒවල හැම එකකම අර චේතාන්විත භාවයක් තියෙනවා සියුම් මොහෝ. ඒ ජවන මට්ටමේ තියෙන එකක්. ඉතින් ඒ නිසා ඒක මම ඔටෝමේටඩ් ගතිය කඩන්නට ඕනේ. සිත් සහ සිත්වල තියෙන ඔටෝමේටඩ් සිත් වගේයක් ඔබතුමාගේ වචනවලින් පාවිච්චි කරා. අනිත් ජවන සිත් එක තියෙනවා මේ වගේ. හැබැයි ඒකේ පැහැදිලියම ඉබේ වෙනවා වගේ සිත් කොටසක් අපිට වැටහෙනවා සහ ඩෙලිබරට් ඉන්ටෙන්ෂනල් කියලා කොටසක්. හැබැයි මේ සියල්ලම වසංගයට ගන්න පුළුවන් භාවයේ තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ කියන සබ්බං කාය කම්මං, සබ්බං වචී කම්මං, සබ්බං මනෝ කම්මං, ඥාන පුබ්බංගමං, ඥානානු පරිවර්තං. එතකොට ඒ හැම බලවත් සිතක්ම උන්වහන්සේ ඥානයේ පෙරටු කරගෙන කටයුතු කරන මට්ටමේ පවත්වන්නට පුළුවන්. ඩෙලිබරේට්ලි ඒක පවත්වගෙන ඒ හැම තිස්සෙම ඇටෙන්ෂන් එකෙන් උන්වහන්සේ පවත්වනවා. ඉතින් ඒ නිසා ඒක ඒක විශේෂ අවස්ථාවක්. ඉතින් ඒ නිසා මේ මේක මෙයා වෙනවා. අතනදී අර කිව්වත් වගේ අර ඒ process එක වෙන එක ඔබතුමා කියනා වගේ ඒ automated ගතිය කොහොමත් අපි ළඟ තියෙන නිසා මෙහෙම program කරාට පස්සේ ඒක එබේ සිද්ධ වෙනවා වෙන්නට පුළුවන්. ඒකට ඒ ඔබතුමා කියන දේ මම තේරුම් ගත්තේ ඒක ධර්ම නියාමයක් ලෙස අපි ළඟත් තියෙන ඒ වගේ සිදුවීමක්. ඒ නිසා මෙහෙම පටන් ගත්තට පස්සේ මෙයා ඉබේ සිද්ධ වෙනවා වගේ සිදුවීමක් වෙනවා. ඒක වෙන්න පුළුවන් මේකේ තියෙන fundamental philosophical justification එක ඔබතුමා කියනවා වගේ. ඒක එහෙම වෙන්න පුළුවන් බව පේනවා.
එහෙනම් ඔබන්සේගේ දේශනේ මට වැටුනේ අර මොන කියන්නේ අපිට මේ කියන ධානා හරි මේ මේ අවිඥා වඩවලා අපිට කැමති නම් මේ සම්පූර්ණ බලන්නේ කියන්නේ හදවත නවත්තන එක උනත් කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා නේ
ඔබන්සේ. හැබැයි කොටසම හෝ මෙම හැබැයි සමහර වුණා කියලා ජීවිතේට හානි වෙනවා වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් කියන චතුර්ථ ධ්‍යාන අවස්ථාවේදී මේ හුස්ම ගැනීම නතර වෙනවා කියලා තියෙනවා. හදවත නතර වෙනවද කියන එක මම දන්නේ නැහැ. ඉතින් සමහර දේවල් කරන්න පුළුවන්. නමුත් ඒකේ හැමතිස්සෙම ලිමිට් එකක් තියෙනවා මහත්තයා. ඒ කියන්නේ අභිඥාමෙන් උනත් කරන්න පුළුවන් සීමා ලිමිට්ස් තියෙනවා. ඒක හැම දෙයක්ම කරන්නට බෑ. ඒ ස්කෝප් එක ඇතුලේ දේවල් ටික කරගන්නට පුළුවන්. පුළුවන්.
අවසරයි
බුද්ධ වන්දන බුම්පින් දවන්ස තරවන්ස නැහැ
තරවන්ස සරයි ස්වාමීන් වහන්සේ
හිනාද හොඳ එනවා එනවා කියන්න මට ගිය පාර ඔබතුමිය ඒවල තිබ්බ මෙසේජ් ටික බලන්න බැරුණා කාර් බහුල නිසා මම හිතනවා ඒ අර කලින් කරපුණු ගේම කරන්න යන්න ඇති කියලා මම හිතනවා කියන්න
එහෙමයි ස්වාමීන් වහන්සේ දිගටම කරා මේ අන්තරිත වශීතාවය පැවැත්තුවා. එතකොට සෝන්හන්සේ ආපු මේ නිරීක්ෂණ ටික විතරක් කිව්වම
කියන්න කෙටියෙන් ඕ
ඉස්සෙල්ලා මේ විඥානන් කියලා මේ අර විඥානන්ත ධානයට ගිහිල්ලා කයක් හිටියා. ඊට පස්සේ ආවර්ජන සමාපත්තියම අදිෂ්ඨාන උත්සාහන පත්‍රවේක්ෂණ උපේක්ෂාව ඒකාග්‍රතාව කියන එක බැලුවා. ඊට පස්සේ කෙටි වේලාවකට ධානයක සමවැදිලා උපේක්ෂා ඒකාග්‍රතාවිස ධානාංග ප්‍රත්‍යක්ෂණය කරා. ඊළඟට ශනික සමවැදින් වශයෙන් මිනිත්තු 10 5 2 1 තත්පර 5 2 1 එහෙම විකේ ස්වාමීන් වහන්සේ ඊළඟට සතර ඉරියව්වේ මේ තැන්වල ධානයක සමවැදුණා. ඊළඟට ඒ තැන්වල ශනීකින් සමවැදුණා. එතකොට ස්වාමීන් වහන්සේ මට දැනුණු නිරීක්ෂණ ඉස්සෙල්ල සතියේ සියුම් සිටෙහි අවදි බව වැඩි බවක් දැනුණා. පැහැදිලි බවද ආලෝකයේද ආලෝකයේද පැහැදිලි බව වැනි අර්ථයක් නොදැක්විය හැකි ස්වභාවයක් ඇක්ටර් ඉන්ටර්රිලේටඩ් වගේ ගතියක් තමයි දැනුනේ. මේ සතිය ස්වාමීන් වහන්සේ සිටේ කිසිවක් නොඅල්ලන ඉරීගිය තෘප්තිමත් ස්වභාවයක් දැනෙනවා. මේක මේ භාවනාවෙන් පසු එහෙම හැම වෙලේම දැනෙන එකක් නිකන් හිත පිළිලා වගේ. ඒ වගේම හිතේ විනිවිද යන ස්වභාවයකුත් එකපාරට නිකන් ඉබේටම වගේ සමාධි වෙනවා. අන්න එහෙම ගතියකුත් එනවා ස්වාමීන් වහන්සේ.
නෑ හරි කිසිම මේකක් නෙමෙයි හොඳටම ප්‍රෝග්‍රෙස් වෙලා තියෙනවා. කිසිම අඩුපාඩුවක් වෙලා නැහැ. ඒ ආනිසංස සියල්ල ඒ විදිහටම ලැබෙන දෙයක්. හරි ඊළඟට අපිට දැන් තියෙන්නේ ඊළඟ ධ්‍යානයේ සඳහා උත්සාහවත් වෙන එක. දැන් තියෙන ආකින්චඤ්ඤායතන පොඩ්ඩක් අපේ දේශනාවගේකුත් ඇති ඒකත් බලන්න. ආකින්චඤ්ඤායතනේ සම්බන්ධයෙන් දැන් කරන්නට තියෙන්නේ අපි විඥානංචායතනෙන් කරේ ඔබතුමිය ආකාසානංචායතන සිත සිහි කරානේ විඥානං කියලා නේද? එතකොට ඒ විඥාණය දැන් විඥාණය අපි හිතට ගන්නවා. ඕක හරියට උදාහරණයකට කියන්නේ මම ඇනලොජි එක මතක තියාගන්න. පඨවි කසිනෙන් චතුර්ථ ධ්‍යානයේ උපදවාගෙන හිටපු ඔබ ඒ පඨවි කසින නිමිත්ත මෙනෙහි නොකොට ආකාශය මෙනෙහි කරන්න පටන් ගත්තනේ නේද? ඒකට අවධානය නොදී ආකාශෝ කියලා මෙනෙහි කරා. ඒ වගේ ඔබට දැන් විඥානංච ආකාසානංචායතන සිත හරි ප්‍රකටයිනේ දැන් හිතර නේද? ඒ හිත අරමුණු කරන්නේ භවනාව කරන්නේ. එතකොට ඒ හිත මෙනෙහි කරලා අරගෙන ඒක හොඳට පරිකරම වශයෙන් අරගෙන මෙනෙහි කරමින් ඒකේ නැති භව නැත්තම් ඒකේ නැති අවස්ථාව සිහි කරන්න. ඒකේ නැති අවස්ථාව. එතකොට නිකන් හිස් බවක් දැස තමන්ට දැනේ. නමුත් කරන්නට ඕනේ ඒකේ නැති බව. අර පටවි කසිනේ නැති බව කියනකොට කෙලිම අවකාශයට හිත යන්නේ. මෙතන එන්නට ඕනේ ඔළුවට මේ ආකාසානංචායතන සිතෙහි නැති බව කියලා. ඒකට සම්බන්ධව තමයි මේ කියන්නේ. නත්ති කිංචී කියලා මෙනෙහි කරන්නට. එතකොට උදාහරණයකට අපි ගත්තොත් එහෙම ඒක ඒ දේශනාවල නිතර කියලා ඇති බලන්නේ මේ දේශනා. අපි මෙතන ගත්තොත් මෙතන බල්ලොත් නැහැ පූසොත් නැහැ. එතකොට අපි කියනවා බල්ලව නැහැ කියලා කියනවා. මේ පූසෝ නැහැ කියලා කියනවා. එතකොට දෙකෙන්ම කියවෙන්නේ හිස් බවක් තමයි දැන් මෙතන. සිහි කරොත් එහෙමයි මොකක්වත් බල්ලු නැහැ කියලා බල්ලා නැහැ කියලා අදහසක් එන්නේ නැහැ. ඒ කියන්නේ බල්ලා ඉන්නවා බල්ලා නැති වුණා කියලා නෙමෙයි. බල්ලු නැහැ මෙතන. මෙතන පූසොත් නැහැ. හැබැයි මගේ හිතේ අදහසක් එනවා බල්ලු නැහැ. මේ කියනවා පූසෝ නැහැ කියලා. එතකොට ඒකට බරව බල්ලන්ට සහ පූසන්ට බරව තමයි මේ නැති බව එන්නේ. ඒ වගේ මේ ආකාසානංචායතන සිත මෙනෙහි කරලා ඒකේ නැති බව අර අර පටවි කසිනෙහි නැති බව කියනකොට ආකාසයද ඒක ඇත්තම නැති බවක් තමයි මෙනෙහි කරන්නේ. ඒක ආකාසය තමයි වැටහෙන්නේ හිතට. ඒක භෞතික මේ දෙයක් නිසා ඒකයි උනේ ඒතර. මෙතන අභෞතික දෙයක් නිසා ඒකේ නැති බව ලෙස නත්ති කිංචි කියලා නැත්තම් නත්ති කියලා මෙනෙහි කරන්නේ. නත්ති කිංචි නැත්තම් කිසිවක් නැත කියලා මෙනෙහි කරනවා. නත්ති කිංචි නැත්නම් නත්ති කියලා නැහැ කියලා අරගෙන ඒක මෙනෙහි කරන්නට ඕනේ. එතකොට ඒ සිතෙහි නැති බව කියන අදහස ගන්නට ඕනේ. නැත්නම් හුදු අවකාශයෙන් නෙවෙයි අවධානය දෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්න. අවකාශයෙන් නිකන් හිස් බවකට නෙවෙයි අවධානය. හොඳට ආකාසානංචායතන හිත සිහි කරමින් අරගෙන ධානයට සමවදින්න නැතුව ඒකේ නැති බව නත්ති කිංචි ඒකේ උපාදිතී බංග කිසිවක් නැහැ ඒකේ නැති බව කියනකොට ඒ සිතෙහි නැති බව කියන අදහසක් ඔබට හිතට වැටෙන්නට පටන් ගන්නවා. හරිනේ ඒකේ දිගටම සමාධි ඒක කොට වෙන ඒක අදහස ප්‍රකට වෙයි ඉක්මනටම. ඊට පස්සේ දිගටම ඒකේ ඒ නැති බව මෙනෙහි කරන් යන්න අරකට වඩා සියුම් ශාන්ත භාවයකට පැමිණි. ඊට කලින් ඒ කරනකොට මේ සතියේදී හැමතිස්සෙම දවසකට පැය භාගයක් විතර විඤ්ඤාණංචායතන ධානය ආකාසානංචායතන ධානයට ආසන්නයි. ඒ නිසා ඊට වඩා ශාන්තයි මේ විඤ්ඤාණේ නැති බව අරමුණු කරන ආකින්චඤ්ඤායතන ධර්ම. අරක කර අරමුණු කරන්නේ සිතක්. විඤ්ඤාණංචායතනේ ආකින්චඤ්ඤායතනේ සිතේ නැති බව. ඒ නිසා සියුම් අරමුණ. ඒ නිසා මේක ශාන්තයි ප්‍රණීතයි කියලා අර ආකාසානංචායතනේ ආදීනව මෙනෙහි කරා වගේ විඤ්ඤාණංචායතනේ ආදීනවත් විනාඩි 20ක් 30ක් හැමදාම මෙනෙහි කරන්නට ඕනේ. ඒක හොඳ. ඊට පස්සේ අර දිගටම භාවනා කරනවා. පැය කිහිපයක් නැති බව. ඊට පස්සේ ආපහු දෙවෙනි පරියන්කෙදිත් අර ආදීනවේ මෙනෙහි කරලා භාවනා කරනවා. එහෙම දිගට භාවනා කරන නත්ති කිංචි කියලා භාවනා කර නැත්නම් නැති බව අරමුණු කරන භාවනාවේ කාලය වැඩි කරගන්න. හැබැයි හැම පරියන්කෙටම කලින්ම විනාඩි 10ක් 15ක් නැත්නම් 20ක් විතර 20ක් කරාම ඇති විතර අරකේ ආදීනවය මෙනෙහි කරලා පටන් ගන්නට ඕනේ. එතකොට ඒකේ කෙරෙහි ආසාව යටපත් වෙලා මේ කෙරෙහි හිත නැඹුරු වෙලා මේ ධානයට හිත බැස ගන්නට පටන් ගන්නවා. පැහැදිලි නේද? පුළුවන් තරම් ඒකේ දිගටම ඉඳ බලන්න.
ගාමී ස්වාමීන් වහන්සේ උපදෙස් නමස්කාර කෝරක දුගමනා ගාමී ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.
ඔව් බැරි වෙලා හරි ඒකේ අරමුණ ගැන ගැටලුවක් ප්‍රශ්නයක් ආවොත් මට මෙසේජ් එකක් දැන් ගොඩක් කරාට මෙසේජ් එක මිස් වෙන්න පුළුවන් මට. ඒ මොනොත් මට මිස් කෝල් එකක් ගහලා තියෙනවා. මම එතකොට මේ මට නොටිෆිකේෂන් එනකොට මම මකන ඒක කැටලොග් වුණ නැත්නම් දිගටම කරගෙන යන්න. ඒ අරමුණ ගැන මොනවා හරි ගැටලුවක් ආවොත් විතරක්.
ඉතරසන. මහසේ ඉදිරිපත් කරන වසල සූත්‍ර අටුවාවේ හේතු සම්පත් තියෙනවා නම් විශේෂ මානසික පරිවර්තන වෙන පුළුවන් කියන කාරණේදී දැන් ඒක අපි කන්දරක සූත්‍ර අටුවාවෙන් වැඩුවොත් තෙස්සට ඒ අවස්ථාව නොලැබුණේ ඇයි කියලා කොහොමද විස්තර කරන්නේ?
එතනදී මම කන්දරක සූත්‍රයේ එක විස්තර කරගන්නේ මෙහිමයි. එතුමාට ඒ urge එක අභ්‍යන්තරයෙන් එන්නට ඕනේ. ඒක බුදුහාමුදුරුවෝ ඒ ප්‍රශ්නේ මතු කරලා නැත්නම් හාමුදුරුවෝ කෙනෙක් ප්‍රශ්නේ අහලා බුදුරජාන් වහන්සේ විස්තර කරලා ඇහුවනම් මාර්ගඵල ලැබෙන එක පිස්සම අහන්නට ඕනේ ප්‍රශ්නේ. ඒ කියන්නේ එයා ඇතුලෙන් එන්න ඕනේ ධර්ම ශ්‍රවණේ අජ්ජාසය කියලා එකක් කරනවා. බුදුරු ධර්මයේ දේශනා කරන්න ආරාධනා කළොත් නේ සාමාන්‍ය. බණ අහන්න ඕනේ නැති කෙනාට බණ කියන්නේ නැහැ. එහෙම එකක් නැහැ. එතකොට මෙතනදී මම උපකල්පනය කරනවා. ඉතින් ඒ සිටුවීම් බලන්න ඕනේ මොකද්ද උනේ කියලා. අපිට ඒක අතීත සිදුවීමක්. පොඩි අපිට තියෙන්නේ වාක්‍ය දෙක තුනක් කතාවක් විතරයි. පෙස්ස සම්පූර්ණයෙන් ඒ දැන් වගකීමක් කියලා ගත්තම එයා මේ හත්තාරෝහකයන්නේ හස්තීන් බලාගන්න කෙනෙක්නේ. එතකොට මේ දවසේ මොකක් හරි ප්ලෑන් කරගෙන ෂෙඩියුල් කරගෙන වැඩක් එන්නට ඇති. අපිත් එන්නේ දැන් අද කොළඹ යනවා, හෙට අහවල් තැන යන්න ඕනේ, හෙට අහවල් තැන දානට යන්න ඕනේ, ඔව අද බණක් තියෙනවා, එහෙම කියලා අපි ෂෙඩියුල් කරනවානේ අපි. එතකොට මොන වැඩේ ආවත් අපි කියනවා දැන් මට අහවල් වලට යන්න තියෙනවා බණට කියලා අපි ඉවත් වෙනවා, පිටත් වෙනවා. එතකොට ඒ වගකීමක් ලෙස මම දුරයක් කියලා කියන්නේ ඒකට. දුරය. ඒ වගකීම හිතේ දරාගෙන ඉන්නේ දවසම. එතකොට පෙස්සත් බුදුහාමුදුරු හම්බෙන්න ආවට මේ වගකීම හිතේ දැන් තු එක පාට මතක් වෙලා අන්න වැඩක් තියෙනවා කියලා එහෙම එකක් නෙවෙයි. මේ වගකීම දරාගෙන ඉන්නේ. මෙයාගේ සම්පූර්ණ මානසිකත්වය ෆෝමියුලා තියෙනවා. දැන් මෙයා වෙන පැත්තකට දැන් බුදුරජාණන් වහන්සේ හම්බෙන්න ආවා ශ්‍රද්ධාවෙන්. ඒ අපි වුණත් එහෙමනේ. දැන් උදාහරණ අපි දායක ගෙදරක යනවා කියලා කතා කරලා දානවා. ඒතර ඒ සම්පූර්ණ එකට ફોකස් කරනවා. හැබැයි දැන් හස දෙක තුන වෙනකොට මට බණකට යන්න. දැන් එතකොට එකමාර දෙක වෙනකොට මට මෙතන ફોකස් කරන්න බෑ. මම දැන් කොයි වෙලාවෙ ඉක්මනට යන්න ඕනේ ට්‍රැෆික්ද දැන් මම යන්න ඕනේ කියලා මගේ සම්පූර්ණ ඇටෙන්ෂන් එක ඒ පැත්තට යොමු වෙනවා. ඒතර ඒ අදාළ වෙලාව වෙනකොට අවධානය දෙනවා. දැන් ඊට පස්සේ තව විනාඩි 20කින් තමයි විශේෂ සිද්ධියක් වෙන්නට යන්නේ. නමුත් දැන් අදහර නෑ මට. දැන් අර පැත්තට හිත මගේ ගිහිල්ලා ඉවරයි. ඉන්න කිව්වත් අහවලා එනවා කිව්වත් මට දැන් නෑ. මට වගකීමක් තියෙනවා. මම බාරගත්ත වගකීමක් තියෙනවා. මිනිස්සු බලන් ඉන්නවා මං එනක. ඒස මට යන්නට. ඒතර මේක දුරය කියන එක, මේ වගකීම කියන එක ලොකු මානසික පරිවර්තනයක් සිද්ධ කරන මිනිස්සෙක්. පෙස්ස දැන් වෙන තැනක හිත තියෙන. ඒ වෙලාව ආවේ එතුමා ඒ බුදුරජාණන් වහන්සේ ගාව ඉන්නකොට අහපු බණ ටික හොඳටම ඇහුවා. ඒක උනා එතුමාට සතිපට්ඨානය වඩන්නට උපනිශ්‍රයක් වුණා කියලා කියනවනේ. එතුමාට භාවනා ප්‍රයෝජනයක් ලැබුවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒක අටුවා කියනවා. ඒකට සතිපට්ඨානයේ ණය ක්‍රමයක් හම්බුණා ඒක භාවනාවට. මානසිකාරයට. ඒ නිසා යාට ප්‍රයෝජනයක් නෑ. හොඳට ගත්තා ඒක ඇබ්සෝබ් කරා. ඒ වෙලාව ආපු කවුද? කන්දරක පරිබ්‍රාජකයා බහැදුනා. ඊට පස්සේ බුදුරජාණන් පෙස්ස සතුටින් කතා කරා, බුදුහාමුදුරු කතා ප්‍රශ්න කරා, උත්තර දුන්නා, තමන්ගේ අදහස් කිව්වා. ඔගේ ලස්සන කතාවක් මේ වෙලාවේ. ඒ සිද්ධියේදී හොඳට මේක හිටියා. දැන් කාලය ඉවරනකොට දැන් මෙයාගේ හිත යනවා. දැන් මේකෙදී සහ ඒක ආවෙත් අර කලින් දුරයක් වෙන්නට ඕනේ, වගකීමක් එක්ක ආවේ. මේ සිද්ධියේදී දැන් ඒ මේක හැදුනා. නමුත් ඊළඟ ස්ටෙප් එක ඕනේ. දැන් ඒක එන්නට ඕනේ පෙස්සගේ. බුදුහාමුදුරුවෝ බණ කියන්නේ, බුදුහාමුදුරුවෝ බණ සෝවන්නවා නම් ඒතර බණ කියනවා බලෙන් හරි. නමුත් ඒ පෙස්සගේ පැත්තෙන් ඒ ඕනකම ආව තමයි ඊළඟ කන්ඩිෂන් හැදෙන්නේ. මොකද දැන් එයා හිතන්නේ වෙන තැනක. නිසා මේ වෙලාවේ බණ ඇහුවත් බණට අවධානය දෙන්නේ නැහැ. ඒක වැඩ කරන්නේ නැහැ. ඒක හොඳටම අපි දන්නවා. මට මොකක් හරි වගකීමක් තියෙනවා නම් ඒ වෙලාවෙදී දැන් ඒ වගකීමනේ දැන් මේකට අවධානය දෙන්න බෑ මට. කොච්චර වැදගත් වුණත්. මොකද සමහරවිට වගකීම කියන එක වැදගත් ලෝක ජීවිතේ. එතකොට ඒකෙදී ඔතන වෙන කන්ඩිෂන් එකක් ගැලවිලා තියෙනවා. අතනදී එහෙම එකක් නෙවෙයි. මෙයාගේ මේ ද්වේෂයක් වගේ එකක් ඇවිල්ලා නැත්තම් වෙන ප්‍රශ්නයකට ඇවිල්ලා ඉන්නකොට බුදුරජාණන් වහන්සේ මේක දානකොට මේක ගැලවිලා යනවා. දැන් ඒ කට්ටිය ඒක ගැලවි ඒ කියන්නේ ඒ රජතුමා හොයාගෙන ආවේ ඒක වගකීමක් තමයි. නමුත් මෙයාගේ ඒ වෙලාවේ ඒක ගැලවිලා යන්න තරම් හේතුවක් තියෙනවා. ඒක ටක් ගාලා ට්‍රිගර් වෙන්න පටන් ගන්නවා. ඒතර අර කොම වගකීම් පැත්තකට තියලා එහෙනම් කියන්නක බලන්න කියලා එතනට එනවා. පෙස්සගේ ඒ කන්ඩිෂන් එක නැහැ එතන. බුදුරජාණන් වහන්සේ කිව්වත් දැන් පෙස්ස මේ හතර දෙනා මම විස්තර කරනවා අහගන්න කියලා නෑ සවන්හස මට හදිස්සි වැඩක් තියෙනවා කියලා එයා කියනවා. බහු කිච්චා මයම් භවිකරණීය කියන වචන එනවා. එතකොට ඒ බුදුරණාහසිර දකින්න ඇති මෙයාට දැන් මේ වෙලාවේ කියලා වැඩක් නැහැ. දැන් මෙයා වෙන තැනක හිත ගිහිල්ලා කොච්චර ශ්‍රද්ධාවන්තෙක් වුණා සහායක වළක්වන්නත් බෑ දැන් බුදුරණාහසිර. මොකද එහෙම කරලා තේරුමක් නැහැ උනාස දැන් නැති. දැන් කොච්චර කිව්වත් ඒක තියෙනවද? මං කොච්චර ඒකේ බුදුන් කිරේ අගහුරුවේ නෙමෙයි එතන තියෙන්නේ. දැන් සමහරවිට ස්වාමීන් වහන්සේ කෙනෙක් බලන්න ස්වාමීන් වහන්සේ පුදුම ගරු. නමුත් දැන් Tamanට වැඩක් තියෙනව අහවල් තැනක් කරන්න. ඉතින් ඒක ස්වාමීන් වහන්සේගේ අගහුරුවේ නෙමෙයි. ස්වාමීන් වහන්සේ මට වගකීමක් තියෙනවා. මට දැන් යන්න මිනිස්සු බලන් ඉන්නවා මං එනකන් කිව්වම. එතකොට ඒ වෙන මෙතනක් තියෙන. ඒතර ඒ නිසා ඒ කන්ඩිෂන් එක තමයි එතන නැති උනේ පිස්සගේ. ඒ නිසා මේ දෙකක් ලෙස තමයි මට පේන්නේ. මේක මගේ අර්ථකථනය. ඔව්. දරසම අවසාන ප්‍රශ්න කරමු නේද? වෙලා ගිහලෝ මට තබනක් තියෙන හතා මට එක ප්‍රශ්නයක් විතරක් කරන්න. දරසම
අවසානයි. දැන් ගන්න අවසානයි මේ පහ දෙකක් තියෙනවා. එක තමයි මේ කලවත් භාරතයේ විචාර මාර්ගයේ ඉන්පස් විහාර පෑවකින කියන එක නහසින් ගියා ඒ වගේ.
ඒක කොහොමද ස්වාමීන් වහන්සේ සිදු කරන්න පුළුවන්? ඒ කියන්නේ අපි දැන් මේ ධ්‍යාන මට්ටමේ මේ විද්‍යාවත් එක්ක එතකොට සිත එන්න දින කරන්න කොහොමද
ඔගෙ තින් গুপ্ত මා গুপ্ত ශාස්ත්‍රයන් ලෝකෙ තියනවා කියන එක තමයි කියලා තියෙන්නේ. මන්ත්‍ර වලින් දේවල් කරන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ ඒක ඔයෙන් දොර ඇරන ඔක්කොම ඉතින් බ්ලැක් මැජික්. ඒ ඔක්කොමටම පුළුවන් භාවයේ තමයි ඒ වලින් කියලා තියෙන්නේ. ඒ කියන්නේ එහෙම ශාස්ත්‍ර තියනවා ලෝකෙ. මන්ත්‍රයක් කියා කරලා ඒ ක්‍රියාවක් කරන මොකද නැත්තම් අහන්න පුළුවන් ඒක ගුරුත්වයට විරුද්ධව යන්නේ කොහොමද? දැන් මේ අපි කියනවා හරි හරි ධානයේ නිසා හිත ස්පිරිචුවලි ඩෙවලොප් කරලා මේක ගියා කියලා. අර කියන්නේ විද්‍යාවක් කියලානේ. එතකොට ඒකේ සිත යම් ප්‍රමාණයකට එකඟ කරගන්න ඕනේ ඇතියා. නමුත් මම දන්නේ ඒක සම්පූර්ණ ප්‍රොසෙස් එක. මට මතක නැහැ මේක. ඒතර මන්ත්‍රයක් කියලා යමක් කර ඒකටි අදාළ දේවල් කරලා බෙහෙත් බලෙන් එක එක දේවල් සිද්ධ කරලා මේ දේ සිද්ධ කරනවා. එතකොට ඒකෙන් කියවෙන්නේ මන්ත්‍ර, ගුරුකම්, ඒ දේවල් වල යම් කිසි බලපෑමක් කියලා එකක් තියෙනවා ලෝකෙට. එතකොට ඒවා මතු කරපු තැන් ඔය මතු වෙච්ච තැන් ඒවිදී අපි ඇඩ්‍රස් කරන්නේ අද කාලේ. දැන් අද කාලේ ඒව කතා කරාම සම්පූර්ණ බුදුදහමට විරුද්ධයි. බුදුහාමුදුර ප්‍රතික්ෂේප කරා එහෙම එකක් නැහැ. කොහොමද එහෙම ප්‍රතික්ෂේප කරා කියලා නේ. මේ උනාස ඒවා ඇඩ්වොකේට් කරලා නැහැ. උනාස ඒවා කරන්න කියලා එහෙම නැහැ. නමුත් ඒක පොසිබල්ද කියලා අහුවොත් ඒ කියපු එක විදිහක් තමයි ඔය. තව එකක් තමයි සිත කියවන්න පුළුවන් කියලා එකක්. ඒක ශාස්ත්‍රයක්. වංගීස තෙරුන් වහන්සේට තිබුණා මේ තට්ටු කළ මිනි ඔළුවට ඉපදිච්ච තැන කියන්න පුළුවන්. මේක විස්තර කරන්න තේරෙ බෑනේ. ඒතොර ඒකෙන් කියන්න වෙන්නේ මෙහෙම එකක්නේ. ඉපදිච්ච තැන අනුව අපි සාධික විස්තර කරොත් ඒ යාගේ ඒ මැරෙන අවස්ථාවේ ඉදිරිපත් වෙච්ච කර්මය අනුව රූපයන්ට බලපෑමක් වෙලා ස්ට්‍රක්චර් එකක් මොකක් හරි මොලකියුල් මට්ටමින් රූප කලාප ටිකක් හැදිලා තියෙනවා. එතකොට ඒ ගහනකොට එන සද්දෙන් ඒක තේරුම් ගන්න පුළුවන් ටෙක්නික් එකක් කවුරු හරි හොයාගෙන තියෙනවා ඉරදිවත් එක්ක හරි කවුරු හරි. මේ ගහලා මේ සද්දේ අහලා කියනවා මේක පුදුනේ කියලා. තර්මය කරි සයන්ටිෆිකලි විස්තර කරන්න. ඒ වගේ මන්ත්‍ර බලෙන් ඔක කියන්න ගියොත් ඒතර මන්ත්‍රයක් කොම මෙහෙම මන්ත්‍රයේ කීම මේ වගේ. දැන් මන්ත්‍රයක් කොම මෙහෙම විද්‍යාව වශයෙන් කියන්නේ මොකරි මන්ත්‍ර ගුරුකම් මම හරියටම දන්නේ නැහැ මොනවද තියෙන්නේ. නමුත් මට මතක හැටියට බෙහෙත් මන්ත්‍ර ඔලේ එක එක ඒ වලින් තමයි ඔක හදාගන්නේ. ඒ කියන්නේ ඒක ස්පිරිචුවල් දෙයක් එතන තියෙන්නේ. සිතෙන් කිරීමක් විතරක් නෙවෙයි. මේක කෙලින්ම එකඟ කරගෙන සිත සහැල්ලු කරගෙන රූපේ සහැල්ලු කරන් කරන වැඩ. අතනෙත් තියෙන වෙන සිස්ටම් එක. ඒ සිස්ටම් එකෙන් මේ රූප කයෙහි යම් වෙනසක්. මොකද අන්තිමට දෙන්නගෙම කය උඩ ගිහිල්ලා. ඒක නෙලාති. ඒකනේ උදාරංශ කියන්නේ මේ මෙහෙම ශාස්ත්‍රයක් තියෙනවා. ඒ නිසා 이르දි ප්‍රතිහාරය කියන එක මම එතරම් අගය කරන්නේ නැහැ. මොකද මෙහෙමත් ඔක කරන්න පුළුවන්. මේ 이르දියෙන් මේක මහන්සි වෙලා ගොඩාක් මහන්සි වෙලා 이르දිය පානවා වගේම කෙනෙක්ට ශාස්ත්‍රය ඉගෙන ගන්නත් මේ වැඩේ කරන්න පුළුවන් කියන එක නෝ කියන්නේ. ඒතර ඒ නිසා ඒකත් කරන්න පුළුවන් කට්ටිය ඉන්නවා ලෝකේ. ඒ නිසා මම ඒක තරම් මේක ප්‍රශ්නයක් කරන්නේ නැහැ. ඒ වගේම කියනවා හිත ආදේශනා ප්‍රතිහාරය. හිත බලන්න පුළුවන් පරචිත්ත විඥානණයෙන් තවත් ටෙක්නික් එකක් තියෙනවා හිත බලන්න පුළුවන් මහණෙනි. ඒකිනුත් අනුන්ගේ හිත කියවන්න පුළුවන්. එනිසා මම මේ දෙක ඊතරම් වර්ණනා කරන්නේ නැහැ. මම වර්ණනා ගන්නේ දේශනා ප්‍රාතය. ඒකෙදි කෙලින්ම පුද්ගලයා පරිවර්තනය කරනවා. ඒකෙන් කියවෙන්නේ ඔය කියන ඔය গুপ্ত සිද්ධීන් ලෝකේ සිද්ධ වෙන්න පුළුවන් බව තමයි ඔය නොකිය කියවිලා තියෙන්නේ. ඒතර ඒක මොකද්ද කියන එක විස්තර කරන්න ගත්තොත් භෞතිකව කතා කරන හඬින් ඒක පිරිතෙත් තියෙන හැම එකක්. පිරිතේ කියන එකේ මෙකනිසම් එක අහන්න බැලුවොත් එහෙම කියන්නේ. පිරිතෙන් භෞතිකම ආරක්ෂාවක් ලැබෙනවා කියන්නේ අපි කතා කරන හඬ, වචනවල, සත්‍යක්‍රියාව මේකෙන් භෞතිකයට බලපෑමක් සිද්ධ කරනවා. ඒ වගේම මේ මන්ත්‍ර ආදිය සිද්ධ කරලත් තමන්ගේ ශරීරයේ මොකක් හරි හේතුවක් වෙනස් කරගෙන දේවල් කරන්න පුළුවන් බවක් අතීත ලෝකයේ මිනිස්සු ගාව තිබිලා තියෙනවා. හෙට අපි ඊළඟ සුමානේ කරනවා. ඊළඟ සුමානේ අපි කරනවා ආකාශ කසිනෙන් මේකේ සිදුරක් හදලා තමයි මේක හරහා යන්නේ. ආපෝ කසිනෙන් හැදුවොත් ඒක ඉතින් ගිලෙන්න යන්න තමයි ඒක ඩයිව් කරන්න තමයි වෙන්නේ. කියන්නේ වතුරකට යනවා වගේ තමයි සිද්ධ වෙන්නේ. හිතන්නකෝ අර ඈ නෑ 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 එහෙම එකක් නෙවෙයි තේරවා දෙන්නේ. ඒක හොලවන්න කරනවා. ඒ කියන්නේ දැන් මේක හොලවන්න ඕන නම් මෙතන වතුරක් හලවලා ඒක කරනවා. ඒක උඩ හොලවන එක. ඒක බයිජාන්ත ප්‍රාසාදයේ හොලවන්න ආපෝ කසින් සම්බන්ධ තමයි කරන්නේ. නමුත් විනිවිද යන්න ඕන නම් මෙතන ඔබ්ස්ටකල් එක නැති කරන්න එපා. ඒකට අවකාශයක් කරන්නට ඕන. ඊට පස්සේ තමයි ඒක හරහා යන්නේ. වතුර කරොත් එහෙම වෙන්නේ දිය කිරීමක් කියන්නේ වතුර, ඒ කියන්නේ වතුර කරොත් වෙන්නේ මේ වතුර තියෙනවනේ දිය කරා, අපි දිය කරා කියන්නේ මොකද වතුරක් බඩපත්. ඒතර වතුර ඩිප් වෙනවා. ඒ වතුර හරහා යන්නේ ඒතර. රෙසිස්ටන්ස් එකක් යාට එනවා. ඒ කියන්නේ වතුර ඇතුලේ පූල් එක ඇස්සේ කිමිදිර යනවා වගේ මෙයා වතුර හරහා තමයි මේ යන්නේ ඒතර. වතුරක් කරොත් කරන්න පුළුවන්, වතුරක් කරන්න පුළුවන්. බිත්තිය වතුරක් කරන්න පුළුවන්. එහෙම කරොත් එහෙම අර අර ඒ වතුර ඇස්සේ තමයි විදගෙන යන්න වෙන්නේ. අර ෆ්‍රී යන්න බෑ යාට. අසජ්ජමානෝ ගච්ඡති කියන තැනට එන්නේ නැහැ. ගිය වසරේ දෙසැම්බර් මාසයේ 25 වෙනි දින මේ පරලෝ ගිය එතුමාගේ පියතුමා වන SMP සේනානායක මහතාට පින්පිනි සහ සුජීවත්ව සිටින මව ඉන්ද්‍රා සේනානායක සහ සහෝදරියන් දෙදෙනා සහ සහෝදරයින් දෙදෙනා සහ පවුලේ සියලු දෙනාට ආශිර්වාද කරමින් තමයි මේ පින්කම කරන්නේ. ඉතින් ඒ මිය පරලෝ ගිය SMPM සේනානායක මහත්තයා ඉන්න තැනකින් සාදු සාදු කියලා පින අනුමෝදන් වීමෙන් එතුමාගේ භවගමන සුවපත් වේවා. සසර වසනාතුරාවට කල්යාණ මිත්‍ර ආශ්‍රයම ලැබිලා සුවසේ පාරමී සපුරා නිවනින්ම සැනසෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේ ඉන්ද්‍රා සේනානායක මෑණියන්ටත් ඒ සියලු සහෝදරයන්ටත් නිදුක් නිරෝගී සුව පත්භාවේ දීර්ඝායු සම්පත් අභිවර්ධනයේ වී ධර්මඥාන භාවනා යන දිනු කරගන්න ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ඉන්ද්‍රනාත් සේනානායක මහත්මාගෙත් සියලු සම්‍යක් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා. ධර්මඥාන භාවනා යන දිනු කරගෙන නිවනින් සැනසෙන්න මේ පින හේතු වේවා කියලා අපි ආශිර්වාද කරනවා. දේශනා පවත්වන ස්වාමින් වහන්සේට තේරවාද ධර්ම ආයතනයේ සීලම ස්වාමීන් වහන්සේලාට සංඝරත්නයේට මේ පින් පමුණවනවා. සීලු සත්වයන්ටත් පින් පමුණවනවා. ඉතින් අපිත් සතුට සිතින් අනුමෝදන් වෙනවා. ඉතින් අවසාන වශයෙන් මේ දේශනා මාලාව සාර්ථකව සිද්ධ කරගන්න පුළුවන් වෙන්නේ අපේ දිලු දිසානායක මැතිණියගේ උනන්දුව, උත්සාහය, ධෛර්යය, වීරිය නිසා. ඉතින් එතුමියටත් තව තවත් මේ සාසනික සේවාවන් නෝඩුව සිද්ධ කරගෙන යාමට මේ සියලු කුසලයේ හේතුකනි ශ්‍රේ වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙන්නට උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පටිගත කිරීම, ප්‍රතරණේ ප්‍රචාරණය කිරීම කරන අපේ නිකේෂ් මහත්මයා, ප්‍රසාද් මහත්මයා ඇතුළු ඒ සෑම සියලු දෙනාටම තව තවත් ධර්මඥාන භාවනා යන දිනු කරගෙන නිවනින් සැනසෙන්න ලැබේවා. සියලු දෙනාගේ මිය පරලෝකීය ඥාති වර්ගයා පින් අනුමෝදන් වීමෙන් දුකටපත් වූ දුකෙන් මිදී සැපයටපත් වූ සැපෙන් අභිවර්ධනයේ වී නිවනින්ම සැනසෙත්වා ආත්මාරක්ෂක ලෝකපාලක සෙනසුනට අධිග්‍රහිත වූද සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලයේද පින් අනුමෝදන් වීමෙන් දෙවියෝද සැපෙන් සැපයට පත්වේ නිවනින් සැනසෙත්වා බුද්ධ ශාසනයේද රකිත්වා සියලු සත්වයෝ සුවපත් වේවා. ධර්ම ශ්‍රවණය කර හැම සියලු දෙනාටම ධර්මඥාන භාවනාඥාන දිනු කරගෙන නිවනින් සැනසෙන්න ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාශත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සම්බුද්ධ ශාසනං. ආකාශත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සම්බුද්ධ දේශනං. ආකාශත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්කන්තු ත්වං සදා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ති අයිදම් මේ පුඤ්ඤ කම්ම ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ජතු සතසෝ.